දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ දවට ඔස්ට්‍රේලියාවේදීත් නුවර පැවැත්වෙන මේ දවස් කීපයක භාවනා සටහනේ ආරම්භයක් පටන් පස්සේ මූලික වචනයක වචන කීපයක් සඳහන් කළා. ඊට පස්සේ අපිට ඉදිරියට තියෙනවා මේ 8:15 ධර්ම දේශනාවක් සහ ඊළඟට භාවනා සඳහා අවස්ථාවක්. ඉතින් අපි මුලින්ම ධර්ම දේශනාව පිළිබඳව සවන් දෙන්න নমস্কার කියමු. නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස. යතෝකෝ ධම්මපති ආදු අරිය ශාවකස්ස පංච භයානි වේරානි උපසන්නානි හොන්ති චතෝ හිත සෝතාපට්ඨියං හේහි සමන්නාගතෝ හොති අරියෝ චස්ස ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හොති සුප්පති විද්දෝති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි සාමාන්‍යයෙන් භාවනා වැඩසටහනකදී අන්දී බේරින් අපේ මේ භවනාව සාර්ථක කරගැනීම සඳහා මඟ සාස්ත්‍ර ගන්නවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා භවනාව කරගෙන යන පින්වතුන් විශේෂයෙන්ම අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට අපේ මේ ගුණ දියුණු ඇති කරගන්න ක්‍රම පහකට අනුග්‍රහ කරන්න කියලා. එකක් තමයි සීලයෙන් අනුග්‍රහ කරන්න අවශ්‍ය වෙනවා. අපි ඊගෙන දිරිසාරණ කතා කරමු. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මේ සුතානුග්‍රහයක් වශයෙන් මේ බුද්ධ දේශනාවට අනුකම් දීලා ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධම්ම අන්තර්ගත වෙන පොතපත පරිශීලනය කළා අපිට අවශ්‍ය වෙනවා අපේ යම් පමණක දැනුමක් වර්ධනය කරගන්න. ඊළඟට ඒත් එක්කම අවශ්‍ය වෙනවා අපිට යම් පමණක දැනුමක් ලැබුණාම ඒවා අපි ඇතුළතම අපි අපිම සාකච්ඡා කරන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපිටම සමාජාවට තියෙන ගැටලු විසඳගන්න අමාරුයි. අපි වටහාගත දේවල් වලත් හැටම් වෙලාවට දුරුමත තියෙන පුළුවන්. ඒ වගේ දේවල් අපි අපේ සම්ප්‍රදායන් වහන්සේලා එක්ක එහෙමත් නැත්නම් අපිත් එක්ක කටයුතු කරන අනිකුත් සත්පුරුෂයන් එක්ක එහෙම නැත්නම් ගුරුතුමන් එක්ක සාකච්ඡා කරලා සාකච්ඡා මාර්ගයෙන් අපි තියෙන ගැටලු සාකච්ඡා කරන අවස්ථාව තියෙනවා. ඊට අමතරව සමාධිගතේ වශයෙන් හිත ඒකාග්‍ර කරන, හිත එකඟ කරන, සමාධිමත් කරන භාවනාවකින් අපේ හිතේ තියෙන විවිධ ස්වභාවයන් නැත්නම් විචිත්ත භාවය අයින් කළා පුළුවන් තරම් හිතේකන් භාවයක් ඇති කරගන්න ඒ සමත අනුගහිතේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරනවා. ඊට අමතරව අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥාව දිනු කරන විපස්සනා අනුගහිතේ ප්‍රකාශ කරනවා. එතකොට මේ පංච අනුගහිතයක් බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අනුගහිත සූත්‍රයේදී දේශනා කරනවා. ඒ කියන්නේ යම් කෙනෙක් හොඳට තමන්ගේ චේත විමුක්තියක් හිතේ ප්‍රධාන ඒ කියන්නේ කෙලසුන්ෙන් තොර වෙලා බොහොම හිත මධ්‍යස්ථ භාවයකට ඒ වගේම හිතේ උපේක්ෂාවකට කෙලසුන්ෙන් තොර ස්වභාවයකට ඒ වගේම හිතේ ඒකාග්‍රතාවයක් ඇති කර ගන්න නම් මේ ක්‍රම පහකට මේ කරගෙන යන වැඩ පිළිවෙලට අනුග්‍රහ කරන්න කියලා කියනවා. මේ විවිධ කටයුතු විවිධ අනුග්‍රහයන් විටින් විට ඒ කියන්නේ අවස්ථානුකූලව මෙන්න මේ වෙලාවදී මම බලක් ඇහුවනම් සුදුසුයි කියලා ඒක තමන්ට වැටහෙනකොට මම අපි ධර්ම දේශනාවට අනුකම් දෙනවා. ඊළඟට මේ වෙලාවේදී මම සීලය තව ටිකක් පරිස්සමෙන් ආරක්ෂා කරන්න ඕනේ, සීලයට තව ටිකක් හැබැයි වෙන්න ඕනේ කියලා අපිට තේරෙනකොට ඔය සීලෙන් අනුග්‍රහ කරනවා. ඊළඟට මේ වෙලාවදී මගේ හිතේ යම් යම් පිළිසඳ භාවයක් තියෙනවා, මේ චිත්ත භාවයක් තියෙනවා, හිතේ යම් යම් කරුණ සම්බන්ධයක් හැදිරි භාවයක් තියෙනවා. එහෙම කියලා දැනෙනකොට අපිට පුළුවන් යම් සීලෙක එක්ක සාකච්ඡාවකට අනුව කරලා ඒ අපේ ගැටලු සාර්ථකයි සඳහන්. ඒ වගේම හිත විසිරෙනවා නම් හිත ඒකාග්‍රතාවයක් නැත්නම් සමාධිමත්වයක් නැත්නම් අන්න අපි පුළුවන් අපි කැමති ආරමුණක් පාවිච්චි කළා හිත ඒකාග්‍රතාවය ඇති කරගන්න සඳහා සමත භාවනාවට යොමු වෙනවා. ඒ වගේමයි සෑහෙන කාලයක් තිස්සේ අපේ හිතේ තියෙන කෙලෙස් දහම් දැක දැක කෙලෙස් ප්‍රහාණය කරමින් පොඩ සෑහෙන කාලයක් තිස්සේ අපිට මේ විපස්සනා භාවනාවක් කරන්න සිද්ධ වෙනවා. මොකද අපේ හිත සාමාන්‍ය කෙලෙස් බවක් තොරද මම මේ ආරම්භයක් වශයෙන් ඉස්සරහින් තියාගත්තේ පංච භය වේද කියන සූත්‍රය. මේ පංච භය වේද කියන සූත්‍රය අපිට හම්බ වෙන සංයුක්ත නිකායේ නිදාන සම්පත්තිය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය පසු කාලීනව, ඒ කියන්නේ පළවෙනි සංගායනාවේදී සංග්‍රහ කරනවා නැත්නම් කොටස් වලට බෙදලා දක්වනවා අනුත්තරනිකාය, මජ්ක්‍ධිමනිකාය, දීඝනිකාය, උද්ගලනිකාය වගේ විදිහට නිකාය පහකට බෙදලා දක්වනවා. ඒක මේ අනුත්තරනිකාය කියන්නේ සංවිතර නිකාය කියන කොටසේ නිදාන සමුත්තේ තමයි මේ පංච බය වේල කියන සූත්‍රය සඳහන් වෙලා තියෙන්නේ. පංච බය වේල සූත්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි පළවෙනි පංච බය වේල සූත්‍රය, ඊළඟට දෙවන පංච බය වේල සූත්‍රය කියන සූත්‍ර දෙකක් තියෙනවා. මම මේක තේරුමේ තෝරගන්න දෙන්නම් හේතු තියෙනවා. පළවෙනි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වහම් වෙන්නේනවා අනාථපිණ්ඩික සිටුමා ජේතවනාරාමයේ. ජේතවනාරාමයේ අනාථපිණ්ඩික සිටුමා ආවහම බුදුරජාණන් වහන්සේම මේ අනාථපිණ්ඩික සිටුවාට මේ ධර්මය දේශනා කරනවා. ඊළඟ අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේම භික්ෂුන් වහන්සේලා ආරභයම මේ සූත්‍රය දේශනා කරනවා. ඒ මේ අවස්ථාව දෙකකදී එකම කරුණ බුදුරජාණන් වහන්සේ මේ පංච බය වේල සූත්‍රය සඳහන් කරනවා. බොහෝම ලස්සන කරුණු රසක් මේ සූත්‍රය අන්තර්ගතයි. යතෝකෝ ගහපති අවේසාවකස්ස පංච බය වේලානි රූප සන්නානි හොන්ති. මේ බුදුරජාණන් වහන්සේ කියනවා ආරශාවකයුට මේ භයක් වෛර සහගත චේතනාවලු පූර්ණ සමවීමක් සංසිඳීමක් සමනයවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම චතුර්හිච්ච සෝතාපට්ටි අංගෙහි සමන්නාගත හොති. එයා සෝතාපට්ටි අංග කියලා කර්ම හතරට නියුක්ත වෙනවා. ධානියෝචස්ස ඥානියෝ පඤ්ඤාය සුදිට්ඨෝ හොති සුපරිවිද්දු. ඒ වගේම හරියේ ආර්ය ඥාය කියලා සඳහන් කරන කරුණු අපි පොඩ්ඩක් පස්සේ සාකච්ඡා කරමු. ඒ කරුණු කොහොමදේ පිළිවිද දැනගන්න නැත්නම් හොඳේ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න හැකියාව තියෙනවා අවබෝධ කරගන්නදී. මේ කතා කරන්නේ සෑහෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම අනුගමනය කරලා ඒකේ යම් පංචයක් ලැබලා ඒකෙන් යම් අධදහිම් සම්භාවයක් ලැබලා යම් කෙනෙක් තමන් තෝමල් කියලා ප්‍රකාශ කරනවා නම් අන්න එයාට තමන්ටම හැඟෙන තත්ත්වය තමයි මේ සූත්‍රයේ විස්තර කරන්නේ. ඉතින් අපි බෞද්ධයන් වශයෙන් ඉතින් අපි කවුරු බලාපොරොත්තු වෙනවා මේ අපායේ දෙන්න කියන කාරණා. ඒ නිසා මේ වගේ සූත්‍ර ඇත්තම අපිට ලොකු දැක්මක් ඇති කරනවා. අපේ හිතේ යම් යම් සැක සැකිතන් තියෙනවා නම් අපි මතක් කරගන්න යුතු ගුණ දහම් මොනවද කියලා අපිට යම් යම් අවස්ථාවල සැක සුතෙන් මතු වෙනවා නම් මේ වගේ සූත්‍ර හොඳින් අපි විග්‍රහ කර බලනකොට පරිශීලනය කර බලනකොට අපේ අවස්ථාව තියෙනවා මේ සැක සැකිතන් හොඳින් දුරු කරගෙන කොහොමද මේ ගුණ ධර්මයන් අපේ සිත සතන් මෙහි වඩා ගන්න කියන කරුණ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න. සර් මුලින්ම කියන්නේ පංච බය වේලාම නෝක සන්දානි. මේ ආර්ය ශ්‍රාවකයාගේ හිතේ මේ කර්ම පහක් සම්බන්ධයෙන් කිසිම බයක් සැකක් වෛර සහගත ස්වභාවයක් එන්නේ නැහැ. උනාද මේ කර්ම පහ. මේ අපි දන්නවම කර්ම පහමයි බුදුරජාණන් වහන්සේ මෙදී විපාක කරන්නේ. උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මුලින්ම කියනවා යම් ගහපති පමනාතිපාති පානාතිපාත පච්චයා දිට්ඨිදම්මිකම්පි භයං වේරං පසවති. සම්පාරායිකම්පි භයං වේරං පසවති. චේතසිකම්පි දුක්ඛං ගමනස්සං පරිසංවේදේති. පාරාතිපාත පටිවිරදස්ස හේමංකං භයං වේරං උපසන්නං හෝති. මේ පිටුම් දන්නවා අපි සාමාන්‍ය ගිහි පිටුම් වශයෙන් පංචේ සමාදන් වෙනවා. අපි කියන පළවෙනි ශික්ෂා පදේ තමයි පාරාතිපාත වේරමණී සික්ඛාපදං සමාදියා. එතකොට අපිට මේ වැඩසටහනවත් අපිට මේ සරල තැනින් පටන් ගන්න ඕන. ඔන්න අපි හිතමු කවුරු හරි කෙනෙක් සතුන් මරනවා නම් මේ සම්බන්ධයේ කිසිම ඒක නම් හිතේ දයාවක් අනුකම්පාවක් නැත්තම් කොට අර කිසිම හරි නළු කොරහැඳ හිතකින් අපි හිතන සත්වන් මරනවා කිසිම ඒ සම්බන්ධයෙන් කිසි සැලකීමක් නැහැ. ඒ මරණ සතෙක්ගේ හිතේ මරණ මොහොතදී පහළ වෙන යම් කිසි බය චේතනාවක් නැත්තම් ඉරහෙරේට පහළ වෙන මේ ජානිකුත් මනුස්සෙක්ම අරහා හිතේ පහළ වෙන බය චේතනාවක් දේශනාක චේතනාවක් මේ වගේ දේවල් හරියට මේ දුක්ගෙනා මත යොමු වෙලා තියෙනවා. ඒ වගේමයි කෙනෙක්ට ඉරහෙරයක් කරද්දී එම වගේම සතෙක්ව මරද්දී හිතේ පහළ වෙන්නේ හරිම ද්වේෂ සහගත ස්වභාවයක්. හරි හිත අපවිත්‍ර ස්වභාවයක් තියෙනවා. මේ නිසා යාගයේ චරිතය ගත්තොත් හරි ගාමිණි ගොරහැණි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා එතකොට මේ සත්ව මරණ කෙනෙක්ට සාමාන්‍යයෙන් අන්න මේ වර්තමාන වශයෙන් දිට ධම්මිකානම්පි භයං වේරං පසවති. අන්න එයා මේ වර්තමාන වශයෙන් එයාගේ හිතේ අර නරු සත්තු ගැන මතක් වෙනවා. තමන් කරපු හිරිහැරයන් ගැන විඳින්නට මතක් වෙනවා. නින්දට ගියත් එක්තරා අන්දමකින් හිතේ පැසවීමක් තියෙනවා. ඒ නිසා එයාගේ හිතේ තරම්ම සමලයේ වෙච්ච ස්වභාවයක් නැහැ. බොහෝ මුදු මොළොක් ගතියක් නැහැ. හිතේ තියෙන හරි ලඟු රැඳි ගතියක්. අන්න ඒ බඳු ගතියක් මේ ප්‍රාණඝාතයෙන් වෙන්නේ තැනත්තා තුළ නැහැ. මොකද ප්‍රාණඝාතයෙන් වෙන්නේ තුළ අපි අනිත් කෙනෙකුට දයාවකම් පිළිවීමක් අනිත් අය කෙරෙහි යම්සේ මුරුදු මොළොක් විදිහට බලන ස්වභාවයක් අනිත් අය යම්සේ වැරද්දක් කළා අපි ඒක ඒ තරම්ම දැලිව ග්‍රහණය කරන්නේ නැතුව යම් කෙනෙකුට ඒ අයගෙන සානුකම්පික වෙන ස්වභාවයක් අපි හිතේ තියෙනවා. අන්න ඒ නිසා මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ සෑහෙන ආත්මේ අපිට කියනවා ආනිසංසතිය. එතකොට මේ ආනිසංස තේරෙන තේරෙන කෙනෙක් එතකොට තේරුම් අරගෙන වන්න ප්‍රාණඝාතයෙන් කයින්. ඒ වගේමයි මේ වර්තමාන වශයෙන් නෙමෙයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සම්ප්‍රදායකම්පි භයං වේරං අසවති. ඊළඟට ඊළඟ භාව වශයෙන් යම්කිසේ මේ ප්‍රාණඝාතය නිසා යම්කිසේ විපාකවලට දුර් විපාකවලට මුහුණ සිද්ධ වෙනවා මේ ප්‍රාණඝාතයෙන් ඇයිනේ නිසා ඒබඳු විපාක යන මුහුණ සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම යම්කිසේ ප්‍රාණඝාතයක් කරාම අර වගේ දුක් විපාක අනාගතයේදී හම්බ වෙයි කියන හිත හැමතිස්සම තමයි චෝදනා කරන ස්වභාවයක්. ඒ බියක් හිතේ පැති ගැනීමක් ඇති වෙන්න පුළුවන්. තමන්ගේ ඇති මෙන්න මේ වැරද්දක් වුණා. කියලා හිත අපරිමිත චෝදනා කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් ප්‍රාණඝාතයෙන් වෙන්නේච්ච කෙනෙකුට ඒ බඳු හිත තමන්ගේම හිත චෝදනා කරන ස්වභාවයක් නැහැ. ඒ වගේම අපිත් එක්ක ඉන්න අනිත් කල්ලාගෙන ට්‍රේන් වහන්සේලා වෙන්න පුළුවන්. නැත්නම් අපේ දෙමෝපිය වෙන්න පුළුවන්. වෙණීපිය වෙන්න පුළුවන්. ඒ අය පිටුමු මේවා ගැන සැලකිල්ලක් කරන්න නැතුව දක්වන්න නැතුව යම්ස කෙනෙක් ප්‍රාණඝාතය හැදෙනවා නම් අපිට ඒයන් අවවාද කරනවා නැත්නම් අනුශාසනා කරනවා ඒක නැත්නම් අපි ගැන අප්‍රසාදයක් ඇති කරගන්නවා. නමුත් ප්‍රාණඝාතය කරන්නේ නැති කෙනෙක්ගේ අමේ බඳු ප්‍රශ්න යාට නැහැ. ඒ හින්දා අනිත් අයගෙන් ඉල්ලන මුකුත් ඒ වගේ චෝදනාත්මක ස්වභාවයක් නැහැ. ඒ වෙනුවට අනිත් අය දන්නවා මේ තැනත්තාව විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්. මේ තැනත්තා බොහොම අහිංසක අවිහිංසකව හැදෙන කෙනෙක් කියලා විශ්වාසය තිබෙන්න ඇති. සාරි අනිත් ඒ නිසා එයාගේ හිත බොහොම පැහැදිලි ස්වභාවයක්. ඒ වගේම සුභසන් ස්වභාවයක් තියෙනවා. ඒ නිසාම එයාට අනාගත තමන්ගේ භව සම්බන්ධයෙන් මේ තමන් කරන ප්‍රාණඝාතයේ නිසා මෙන්න මේ විදිහට මට මේක විභාග සිද්ධ වෙයි විඳින සිද්ධ වෙයි කියනවා. හිතේ ඒ තරම් බයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒක දැක් කළා නැහැ. ප්‍රශ්නයක් ඉදී නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා චේතසිකම් දුක්ඛම් දෝමනස්සම් පරිසමුදියේදී හිතේ චෛතසික වශයෙන් හිත ඇතුලේ මොකක් හරි දුක්නසක් යොනි තමන්ට චෝදනා කරන ස්වභාවයක් තමන් කරපු වරදගෙන පසුතැවෙන ස්වභාවයක් එයා තුළ නැහැ. මොකද එමඟ ප්‍රාණඝාතයක් කරේ නැත්තම්. එතකොට මේ ආදී වශයෙන් කියන්නේ වර්තමාන වශයෙන් තියෙන ප්‍රශ්නේ බය සැක සංකා ඊළඟට අනාගත භවයන් වලදී වෙන්න පුළුවන් ඒ දුක් විඳින වෙන දුක් විපාක වලට වෙන්න පුළුවන් දෙන්න වීම නිසා වෙන්න පුළුවන් කම නිසා ඇති වෙන බය සංකා ඒ වගේම තමන්ගේම හිතේ ඇති වෙන චෝදනා කරන ස්වභාවයේ දුර්ගම ස්වභාවයක් කියන මේ බඳු ප්‍රශ්න නැත්නම් මේ බඳු ගැටලු සහගතයක් තියෙනවා ප්‍රශ්නකාරී ස්වභාවයක් තියෙනවා අපි ප්‍රාණ ගන්න අවශ්‍ය ඒ දෙනවා මේ මේක සම්පූර්ණයෙන්ම අයිමුණා නම් යම්සි කෙනෙක් ඉතල මතලා චේතනා පූර්වකව කෙනෙක් සත්වඝාතනය කරන්නේ නැත්නම් අනුදුරයන් වාසික අන්න පළවෙනි මේ ප්‍රාණඝාතය නිසා වෙන්න පුළුවන් බය සැක වෛර සහගත ස්වභාවයක් අන්නේ හිතේ නැහැ. ඒ නිසා තමයි පළවෙනි කියන්නේ සෝවාන් වෙච්ච ආරයන් වහන්සේ කෙනෙක් තුල මෙන්න මේ කාරණේ තියෙනවා. මොකද යා ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ජීවත් වෙන්නේ. ඊළඟට ඒ විදිහටම කියනවා අදින්නා දානෙන් වෙන් වෙලා තියෙනවා. අදත්තා දානෙන් වෙන් වෙලා ඉන්නේ. නුදුන් දෙයක් ගන්නෙ නැහැ. එයා තමන් සතු දෙයක් පාවිච්චි කරනවා. තමට වැඩි යමක් නැත්තම් තියෙන දෙයින් සතුටු වෙනවා. ඒ නිසා හොරකම් කිරීමක් වංචා වංහිදීමක් ඕනතරම් අවස්ථාව තිබුණත් වංචා නොකර ඉන්න ස්වභාවයක් තියෙනවා. මොකද එයා දන්නවා මේකෙන් වර්තමාන වශයෙන් තමන්ට දුක් ගැහෙන සිද්ධ වෙනවා. ඒ කියන්නේ තමන් ගැන අනිත් කෙනෙක් විශ්වාස කරන්නේ. මොකද හොරෙක් කියලා සමාජයේ මේ අහංවලු වෙන ස්වභාවයක් තියෙනවා. අදත් ආදරනේ දෙනවා. නොදුන් දෙය ගන්නවා. ඒ වගේමයි ඒකේ විපාක වශයෙන් ඊළඟ භවයන්ෙත් විවිධාකාර දුර්විපාක වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ වගේම හිත හැමතිස්සෙම වෙන මේ වැරද්ද කරා නේද මේ විදිහට හොරකම් කරා නේද මට අයිති නැති දෙයක් තමා බලෙන් අයිති කරගත්ත නේද වංචා කළා අයිති කරගත්තා නේද කියන හිතේ අර වගේ තමන්ට දෙස් දෙන ස්වභාවයක් තියෙනවා. ඒ අම්බු කරගත්ත දකේ යා දෙන්නේ නැහැ. ඉතින් අන්නේ නිසා හොරකම් කරන කෙනෙක් තුල නැත්නම් වංචාවන් කියන දොර කෙනෙක් තුල අන්න ඒ බඳු මානසික වශයෙන් විපසර භාවයක් තියෙනවා. මානසික වශයෙන් දුක් දොමනස් ඇති වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ කාරණේ ලැබුණා නම් මේ සිගිනෙක් මේ ප්‍රාණඝාතයෙන් මේ අදත්තාදානයෙන් මේ වෙලා අදිට කරනවා නම් අන්න යාගේ හිතේ දොම හැම තිස්සෙම අනිත්‍ය තමන්ව විශ්වාස කරන කෙනෙක් බවට පත් වෙනවා. අනිත්‍ය ඒ කියන්නේ මොකක් හරි දෙයක් කිසිම බයක් හැඟක් නැතුව යාඳුර යාන්තාව දාලා යන්න ඕනවා. මේ මිනිස්සු හොරකම් කරන්නේ නැති කෙනෙක් බවට දැන් සමාජයේ මිනිස්සු තේරුම් ගන්නවා. මේකත් ලොකු අපිට ලැබෙන එක්තරා ආදායමක් කොහොමද අහිංසක හදලා බුද්ධ දෙන පුළුවන් අවස්ථාවක්. මොකද තමන් ගැන අනිත්‍ය ගැන විශ්වාසය තමයි. තමන්ව ඕන දෙයකදී ඉස්සරහට දාන්න පුළුවන්. මොකද මේ මිනිස්සයා කිසිසේත්ම වංචාවක් කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ කියලා දැන් ටික ටික අනිත්‍යයට ප්‍රසාදය ඇතිලා තියෙනවා. මේ වගේ අදත්තාදානය නැත්තම් හොරකම් කිරීමෙන් මෙන්වීම තුළ සෑහෙන විපාක තියෙනවා. නැත්තම් සෑහෙන සතුරු සාධක ස්වභාවයක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ධර්මයේ සෝවාන් චාරයන් වහන්සේ කෙනෙක් අනිවාර්යෙන් ධර්මයේ අදත්තාදානයෙන් මෙන්වීම නිසා අදත්තාදානය කරන කෙනෙක්ට පැමිණෙන බයක් සැක ආදී දේ එයා අයින් වෙලා තියෙනවා. ඊට තියෙනවා කාමයේ කාමී වරදාව වෙන්වීම කියන ඒ කාමයේ සුභිච්ඡාචාරා වේරමණි සික්ඛාපදං සමාදියාමි කියලා අපි මේ ගන්න පන්සිල්වල තියෙන දෙවන ශික්ෂාපදයේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට එතනදි අර යම්ස කෙනෙක් කාමී වරදාව හැසිරෙනවා නම් එතකොට අර වගේ අය සැකර හිතේ ඇති වෙනවා. ඊළඟට වර්තමාන වශයෙන් විඩාකර නින්දාමන්ට භාජනය වෙන සිද්ධ වෙනවා. ඒ හරහා තමන්ට බිය සැක ඇති වෙනවා. කවුරු කොයි වෙලාවකදී මේ හිතර දින කතා කරන්නේ කියලා දැන නැති ප්‍රශ්නයක් ඇති වෙනවා. පණිවිඩයක් තියෙනවා. ඒ වගේ දේවල් ගැන සම්බන්ධයෙන් හිතේ අකිතයක් තියෙනවා. ඒ වගේමයි ඊළඟ භවයන් හිදි මේ කම් මිත්‍යාචාරයේ යෙදීම නිසා යම් යම් කටයුතු සමග ඇඟවලට දුක් විපාකයන්ට මුහුණ දෙන්න වෙනවා කියලා බයකුත් තියෙනවා. ඒ වගේමයි වර්තමාන වශයෙන් හිතේ තියෙන හැම අවිනිශ්චිත ස්වභාවයක් හිත කැන බිලා තියෙන්නේ, රාගයෙන් රත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කාම මිත්‍යාචාරයේ යෙදෙලා කෙනෙක් වී හිත ටිකක් ගොරහැන්නේ. ඒ නිසා මේ සෝවාන් මිත්‍යාචාරය මහන්සි කෙනෙක් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන මේ කාම මිත්‍යාචාරය කියන ඒ අකුසලයෙන් මිදීමේ සුවයක් උපදිනවා. එයා මේ හිත දැන් ප්‍රසන්නයි. එයා මේ හිතේ අර වගේ ගොරහින් ස්වභාවයක් නැහැ. ඒ වගේමයි හිතේ වියක් චකිතයක් නැහැ. අනිත් අය චෝදනා කරයි කියලා බයක් නැහැ. මොකද මේ කාම මිත්‍යාචාරයේ අයින් වෙන්නේ සුවයක් උදේනවා. ඊට මුසාවාදා වේනමණි සික්ඛාපදං සමාදියාමි කියන ඒ හතරවෙනි ශික්ෂාපදේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ දෙනවා. එතකොට මේ හතරවෙනි ශික්ෂාපදයේදී විශේෂයෙන්ම අපි ඕනම අපිට ඇත්තම මේ කායික වශයෙන් වෙන්න පුළුවන්. අපි මුලින් කතා කරපු ඒ කායික අකුසල් වලින් ඇත්තම බොහෝ දෙනෙක් ඇත්තලා ඉන්නවා. මොකද කායික අකුසල් වලින් ඇත්තට ටිකක් ලේසියි. හැබැයි මේ වචනය නිසා සෑහෙන පිරිසක් තමන්ගේ සීලය බිඳ ගන්නවා. මොකද මේ මිනිස්යෙන් වශයෙන් අපිට ලැබිච්ච ලොකු දායාදයක් තමයි මේ අටින් වචන පාවිච්චි කරලා ඔන්නෝන් අතර සංවේදනයක් ඇති කරගන්න. නමුත් අපි ඒක ගැන හරියට සැලකිලිමත් වෙන්නේ නැත්තම් අපි මේ ලැබිච්ච දායාදයෙන්ම විපතක් වෙන්නත් පුළුවන්. අපි වචන පරිහරණය කරනකොට ඉතාම සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා අපි මේ කතා කරන්නේ ඇත්තද නැත්නම් අර්ධ සත්‍යයක්ද එහෙම නැත්නම් බොරුවක්ද. මේක කාරණා සම්බන්ධව අපිට ටිකක් සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන ගැඹුරින් සෝවාන් චාරයන් වහන්සේ නමක් මේ බොරු කීම නිසා වෙන්න පුළුවන් හිතට ඇති වෙන්න පුළුවන් බිය සැක ස්වභාවයක් අන්තයේ වෛරයේ භාජනය වීමක් කියන විභාග ප්‍රශ්න වලින් විදිලා ගියායි. මොකද කෙනෙක් බොරුවක් කියවහම ඒක අහුවේ කියලා ඒක වහන්න ඕන තව බොරු 100ක් කියන සිද්ධ වෙනවා. ඒ වගේමයි වංචාවක් කරාම මේ වංචාව වහන්න තව සෑහෙන විදිහට එයාලා තව වංචනික විදිහට හැසිරෙනවා සිද්ධ වෙනවා. ඒ නිසා මේ බොරු කියන කෙනෙක් තුළ වංචා සහගත කාරිත කරන කෙනෙක් තුළ ඒ වගේ සෑහෙන නිතරම බියෙන් සැකෙන් ඉන්න ස්වභාවයක් තියෙනවා. මොකද අන්තය චෝදනා කරන ඉඳදීන තමන් කරපු බොරුව නැත්තම් වංචාව හෙලි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හිතේ තියෙන හැම අවිනිශ්චිත ස්වභාවයක්. මේ වගේමයි මේ බොරු කීම නිසා වංචාවන් කිරීම නිසා ඊළඟ භවයන්ෙහිදී අප්‍රමාද දුක් වේදනාවන් බඳුන් වෙන්න ඉඩ තියෙනවා. ඒ විපාකයන්ට බඳුන් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙබඳු දේවල් ඇහෙනකොට අර තමන් බොරුවක් වංචාවක් කරා නේද කියලා හිත දෙස් දෙන්න පටන් ගන්නවා. තමන්ටම චෝදනා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ ප්‍රශ්නකාරී ස්වභාවයක්. එතකොට මේ මුසාවාදා වේරමණි සික්ඛාපද සමාදියාමි කියන අපි මේ ඉදිරියට පැහැදිලා මේ ශික්ෂාපදේ ආරක්ෂා කරන්නේ නැත්තම් හිතේ ඇදෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා යම් කෙනෙක් ආර්ය භූමියේ පත් වුණා නම් සෝවාන් ත්වයට පත් වුණා නම් යන මෙබඳු ප්‍රශ්න නැහැ. මොකද යා පුළුවන් තරම් උත්සාහ කරනවා කට පරිස්සම් කරගන්න. පුළුවන් තරම් උත්සාහ කරනවා ඇත්ත කතා කරන්න. පුළුවන් තරම් උත්සාහ කරනවා අනිත් අය බේද බින්න කරන දේවල් කතා කරන වෙනුවට සමාජ සම්බන්ධයක් කතා කරන්න. ඒ වගේමයි පරුෂ වචන රළු වචන පාවිච්චි කරන වෙනුවට පුළුවන් තරම් මුරුදු හොලොක් වචන පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ තේරුමක් නැති හිස් වචන කතා කරන වෙනුවට අර්ථයක් තියෙන දේවල් කතා කරන්න උත්සාහ කරනවා. මේ නිසා මේ වචනේ වෙන අංශ හතරක් වෙන්න තියෙනවා. මෙතෙන්දී මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මුල්තැන දීලා තියෙන උසාවාදයේ කියන කාරණයට. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී කියන්නේ ඔබ යම්සි කෙනෙක් නිවැරදිව සත්‍ය වචනයෙන් කතා කරනවා නම් අන්න ඒ තමන් ගැන තමන්ට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේමයි අනිත් අය තමන් වල විශ්වාස කරන්න පටන් ගන්නවා. තමන්ගේ හිත තමන්ට චෝදනා කරන ස්වභාවයක් නැහැ. ඒ නිසා අන්න මේ උසාවාදය කරන කෙනෙක් සිද්ධ වෙන ඒ බය ගැනීම් ඇති ගැනීම් යන වෛර සහගත ස්වභාවයට පත්වේ. ඔයාගේ තත්ත්වයන් මේ වලින් මේ උසාවාදයෙන් මින්ච්ච මේ හරයන් වහන්සේ අන්න නිදහසන දෙයි. ඊළඟට වෙනන්නේ යන්නහපති සුරාමේරේ මජ්ජපමා දර්ථායි සුරාමේරේ මජ්ජපමා දර්ථාන පච්චය දිට්ඨධම්මිකම්පි භයං වේරං පසවති සම්පරායිකම්පි භයං වේරං පසවති චේතසේරාමි දුක්ඛං දෝමනස්සං පටිසංවේදේ සුරාමේරේ මජ්ජපමා දර්ථාන පටිවිරදස්ස හේවන්තං භයං වේරං රූපසන්නාන හෝති. අන්න පස්වෙනි ශික්ෂාපදයේ අපි සාමාන්‍යයෙන් පන්සිල්වල පස්වෙනි ශික්ෂාපදයේ වෙන සුරාමේරේ මජ්ජපමා දර්ථාන වේරමණි සික්ඛාපදං සමාදියාමි කියලා අපි රහමේර පානේ අපේ මේ ප්‍රමාදයේ වැටෙන හිත සතියෙන් දුරු කරන ඒ තත්ත්වයට මුල් වෙන ඒබඳු මේ රහමේර පානේ අපි අයින් වෙනවා කියන අපි ස්පොරොන්දු වෙන ස්වභාවයක් ඉක්මන ස්වභාවයක් මේ පස්වෙනි සික්කදේ තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ සෝවාන් ආරණ තත්ත්වයට පත් වෙච්ච ඒ ආරණ මහන්සේ මේ සුරාවක් පානය කරන්නේ නැහැ. එයාට සුරාවක් පානය කිරීම නිසා යම් කෙනෙක්ගේ හිත ප්‍රමාදයටපත් වීමක් ඒ වගේමයි ඒ සුරා පානය කළා ප්‍රමාදයටපත් වෙලා අසිහියෙන් කරන විවිධාකාර අකටයුතු කම් නිසා අනිත් අයගේ චෝදනාවන්ට බඳුන් වීමක් තමන්ගේම හිත තමන්ට දෙස් දෙන ස්වභාවයක් ඊළඟට අනිත් අයගේ වෛරයට පාත්‍ර වෙන ස්වභාවයක් මේ මොකක්වත් නැහැ. මොකද තමන් තේරුම් ගන්න තියෙන මේ හිත ආරක්ෂා කරගන්න යුතු දෙයක් මේක ඒ ගුණධර්ම විරුද්ධ කරගන්න දෙයක් මේක මේ සිහියෙන් ඉඳදී සුරා පානය නොකරත් මේක කරන්න ටිකක් අමාරු වැඩක්. ඔබ අපේ හිතේ වර්තමානයේ හිත පවත්නවා කියන එක සතිය දිනුත් ගන්නවා කියන එක ප්‍රඥාවක් වර්ධනය කරගන්නවා කියන එක ඉබේ වෙන දේවල් නෙමෙයි. මේවා ටිකක් අපි උත්සාහය කරගන්න දේවල්. ඉතින් මේ බඳු දේවල් උත්සාහය කරගත යුතු නම් ඒවා මොහොම සිහියෙන් කරගත යුතු නම් එතකොට අපි නැමිස කෙනෙක් සුරා පානය කරනවා නම් අත්යන් බොනවා නම් ඒ විවිධ පස්සේ කොහොමත් මේ ගැන හිතන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි අපි මේ මනන් යන දහම සෑහෙන සීලේ මුල් කරගත්ත ස්වභාවයක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියන බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තමයි දේශනා කරන්නේ. මුලින්ම මතක් කරපු අර සීල අනුග්‍රහිතය කියන කියන්නේ එතකොට මේ මට්ටමකට අපි තේරුම් ගන්න ඕනේ අපි හිත හදන්න නම් පොඩ්ඩක් මේ කය වචනය ඉක්ම ගන්න අවශ්‍යයි. අපි කයේ අසංවර නම් කයේ කිසිම සීලාචාර ස්වභාවයක් නැත්තම් අයින් සිද්ධ වෙන ගොරහැටි අකුසල් අපි කරනවා නම් ප්‍රාණඝාතී දෙනවා නම් හොරකම් කරනවා නම් කාම මිත්‍යාචාරී දෙනවා නම් අපිට එකපාරටම අපේ හිත හදනවා කියන එක ටිකක් අමාරුයි. හැබැයි මෙතනින් මම අදහස් කරන්නේ නැහැ මේ කය සම්පූර්ණයෙන් සීල 100ක් සීල සම්පන්න කරගෙන ඊට පස්සේ හිත හැදී යුතුයි කියලා. මොකද අපිට හිත හදන්න පටන් ගන්නකොට හිතේ නිවැරදි ගුණයක් දියුණු වෙනවා නම් හිතේ සීලය වර්ධනය වෙනවා නම් නැත්තම් හිතේ සතිය දියුණු වෙනවා නම් ඒ සතිය දියුණු වීමේ අනිවාර්ය ආනිසංසයක් වශයෙන් එයාට තේරෙනවා මම මීට වඩා ලැජ්ජාශීලී වෙන්න ඕනේ. මීට වඩා මම අකුසලයන් කිරීම සම්බන්ධයෙන් බියෙන් වෙන්න ඕනේ. මේ හිරි ඔත්තප්ප කියන ගුණධර්මය මගේ හිතේ වැඩෙන්න ඕනේ. ඒ වගේම මගේ කය මීට වඩා සීලාචාර වෙන්න ඕනේ. මගේ වචනේ මීට වඩා සීලාචාර වෙන්න ඕනේ. මගේ හිත මීට වඩා හික් වෙන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. ඔතන හිත ටික ටික වැඩෙනවා. හිතේ සතිය කියන ගුණධර්ම දියුණු වෙනවා. ඒක සතිය දියුණු වීමේ අනිවාර්ය අංගයක් වශයෙන් ප්‍රතිපලයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එයා තව තවත් හික්මෙනවා. ඒ නිසා සීලයක් සහිතව හිත හදාගන්න පෙළඹීම නැත්නම් හිත හදාගන්න කටයුතු කෙරේ ඉතාමද. ඒ වගේම සීලයක් නැති කෙනෙක් වුණත් හිත හදාගන්න උත්සාහ කරන එක වැදගත්. ඒ වගේම යා හිත හදාගන්න හදාගන්න අන්න අනිවාර්යෙන්ම යා තේරෙනවා අනිවාර්යෙන්ම මට සීලය ලං කරගන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් හරියට අපි දැන් එළියේ ඉඳලා කැමරාවක ඉඳලා කිසිම මෙල්ලවීමක් නැති කීකරුකමක් නැති අසීල ආචාර සම්පන්න අපි බොහොම කුළුහරකෙක් අපි ගෙනල්ලා ඒ සතාව හික්මවන්න අපි හදනවා නම් අපිට යම් යම් සීමාවන් සහිතව තමයි ඒ සතාව හික්මවන්න වෙන්නේ. මොකද ඒ සතාවට මේ මිනිස්සු එක්කින් එක කුරු නැහැ. ඒ සතාව මේ ග්‍රාමිකව වාසය කරනවා කියන ගමක් අසුර කරගෙන නගරයක් අසුර කරගෙන වාසය කරනවා කියන කුරු නැහැ. මොකද එයා ඉඳලා තියෙන්නේ වනචාරී. එයා ඉඳලා තියෙන්නේ මේ කැලෑවක. ඊනා නිරන්තරයෙන් මෙතන ඒ බඳු ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපේ හිතත් හදන්න හදනකොට අපිට එකක් යම් සීමාවක් පනව ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා කාලයන්දී වෙන්වීම, වරකම් කිරීමෙන් වෙන්වීම, කාමෙන්ත්‍යාචාරයෙන් වෙන්වීම, බොරුවෙන් වෙන්වීම, සුරාවෙන් වෙන්වීම කියන එක මුලදී ටිකක් අමාරු වෙන්න පුළුවන්. සමාජ වල කෙනෙකුට ඔය තරම බොරු නැහැ. ඔයගෙන තරම සමාජයේ තරක් ඇත්තෙත් නැහැ. ඒ නිසා අපි ටිකක් මුලදී ඔක බලක් වශයෙන් දැනෙන්න පුළුවන්. හැබැයි ටික ටික අපි මේ ගැන උත්සාහ කරනවා නම් අපි ඒකට අනුගත වෙලා ජීවත් වෙනවා නම් මේ සිල්පද පහ ගැන ගෞරවයෙන් වයි සම්ප්‍රවෘත්ත අපි හිතනවා නම් පුළුවන් තරම් ඒක ආරක්ෂා කරගන්න අපි උත්සාහ කරනවා නම් ටික ටික අපිට අපි තුළම ඇති වෙන රසකම තේරෙනවා. අපි තුළම අපේ හිතේ දයාලුකම්පී ස්වභාවයක් සතුන් කෙරෙහි අනිත් සියලු දෙනා කෙරෙහි ඇති වෙන ස්වභාවය තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට අපි අදත්තාදානයෙන් වෙන් වෙලා අපිත් කරන්න අනිත් අය අපි විශ්වාස කරන බව අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම කාමීත්‍යාචාරයෙන් වෙනවා අපි කටයුතු කරනකොට එතකොට අපි ඇත්ත වශයෙන්ම අපිට ඉන්නවා නම් නීත්‍යානුකූල බින්දා නීත්‍යානුකූල ස්වාමී අනේ ආත එයා තුලින් අපිට ලැබෙන ඒ ප්‍රතිශතයක් තේරෙන්න පටන් ගන්නවා. ඊළඟ සවාදයෙන් වෙනවා කටයුතු කරනකොට අන්න තමයි තේරෙන දැන් ඉස්සර වගේ නෙමෙයි වචනේ මම වචන හන්නේ හසුරුවන්නේ කොහොම සැලකෙන්නේ. ඒ වගේම මගේ වචන හරහා විශේෂ අනුත්යයට කටයුත්තක් වෙන්නේ පංචාවක් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් අය මුලා කිරීමක් වෙන්නේ නැහැ කියලා තේරෙනවා. මේ අත්දැකීමෙන් තේරෙන දේවල්. ඒවා මේ කිසිම ආනිසංස එන බහිර තේරුම් ගන්න දේවල් නෙමෙයි. වර්තමාන වශයෙන්ම මේ බුදුරජාණන් වහන්සේගේ දහමේ ප්‍රතිඵල අපිට තේරුම් ගත හැකි දේවල්. ඒ වගේම යම්ස් කෙනෙක් සුරාවෙන් වෙන් වෙලා පුළුවන් තරම් තමගේ හිත ආරක්ෂා කරගන්න ප්‍රමාදයට මදයට වැටෙන්නේ නොදී හිත ආරක්ෂා කරගන්න උත්සාහ කරනකොට ඒකේ ප්‍රතිඵල තමන්ට තේරෙනවා. ඒ නිසා මේ පංචේ සම්බන්ධයෙන් තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම කියන්නේ. ඒතර මේ පංච භවයේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒක මුලින්ම සඳහන් කරන්නේ පංච භවයේ රාගේ රූප සංඥානි හොඳි. මේ සිල්පද පහ කැඩීම හරහා යම් සිත් කෙනෙක්ගේ හිතේ බයක්, සැකයක්, තමන්ට තමන් චෝදනා කරගන්නා ස්වභාවයක්, අනිත් අයගේ චෝදනාවන්ට හසු වෙන ස්වභාවයක්, ඊළඟට අනිත් අයගේ වෛරයට බහින වෙන ස්වභාවයක් අමන්ත තමන් වෛද කරන ස්වභාවයක් මේ වගේ ප්‍රශ්න සාගත දවයක් තියෙනවා නම් ඒ සියල්ල සමනය වෙලා තියෙනවා. මොකද ඒවා කරන්නේ නැහැ. ඊළඟ පිටුවක් මේ බුදුරජාන් වහන්සේ කියනවා සෝපත් සෝකත් අපේ අංග හතරකින් මේ තැනත්ත සමන්නාගතයි කියලා. චතුහිත සෝතාපට්ටි අංගෙහි සමන්නාගතෝ ගෝති. මොකද මේ ගාන සෝතාපට්ටි අංග හතර. බුද්දේ අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතෝ ගෝති. බුදුරජාන් වහන්සේ සම්බන්ධයේ අවිච්ඡ ප්‍රසාදයක් මොසෙල්ලෙන් ප්‍රසාදයක් මේ දැනගත්තා කිව්වා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට සර්වඥතා ඥාණයෙන් යුක්තයි. මෙන්න මේ නිබඳු ස්වභාවයක් උන්වහන්සේ තුළ තියෙනවා. රහසින්වත් පාපයක් කරේ නැහැ. ඒ වගේමයි උන්වහන්සේ ගමන් කරන මාර්ගය බොහොම ප්‍රසන්නයි. ඍජු මාර්ගයෙන් ගමන් කරා. ඒ වගේමයි ධර්මයේ කෙරෙහි උත්තර ගමනේ කරා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණ දැකලා ඒ වගේමයි ඒවා නුවණින් තේරුම් අරගෙන අන්න බුදුරජාණන් වහන්සේ සරණ යනවා. බුදුරජාණන් වහන්සේ ගැන එතකොට හිතේ අවිශ්වාසයක් නැහැ. වෙනත් ශාස්ත්‍රීය කෙනෙක් හොයන්නේ යන්න උවමනාවක් නැහැ. සාමාන්‍ය පෘථග්ජන මට්ටමේදී කෙනෙක්ගේ හිතේ ඒ තරම්ම ස්ථිරව අගතියක් වෙච්ච සන්දහාවක් නැහැ කිය. එයා ඒ නිසා අපි දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි තමයි අපි කෙනෙක් බොහොම දුප්පත්. එයාට කිසි පිළිසරණක් නැහැ. හැබැයි බුදුහාම. මේ අපි කෙනෙක් කියනවා මම අරව දෙන්නම්, මේව දෙන්නම් කියලා ඉතින් අපි මොනාහරි දේවල් ටිකක් දුන්නාම නැදී අපිට බුදුරජාණන් වහන්සේ සරණ යනවා වෙනකොට වෙනත් කෙනෙක් සරණ යනවා ඉඳ තියෙනවා. නමුත් මේ යම්සේක් නිවැරදිව දහමක් තේරුම් අරගෙන දහමක් පිළිපදලා මේ බුදුරජාණන් වහන්සේ කියන මේ සැබෑ ආර්ය මාර්ගයට පත් වුණා නම් ඒකට කිසිසේත්ම වෙනත් ශාස්ත්‍රීයවරයෙක් සාධන යන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි තේරුම් ගත යුත්තේ මේ බුදුන්ට උදාහරණයක් වශයෙන් කියනවා නම් ඉතර අවස්ථාවකදී සුප්පබුද්ධ කියලා කුෂ්ඨ රෝගියෙක් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සමත් වෙනවා. ඒක තමයි ආමරින් විතර සිද්ධයක්. ඉතර අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ මේ එක්තරා මන්සන්දීක ධර්මයක් දේශනා කරමින් ඉන්නවා. දැන් මිනිස්සු වට වෙලා මේ බණ අහනවා. දැන් මේ කුෂ්ඨ රෝගියා බොහොම එක අතිමරම යාචකෙක්. යා හිතනවා මේ ඉතින්ට ගියා නම් මට මොනවාරි කන්න පුළුවන් දෙයක් හොයාගන්න හම්බුයි. එහෙම නැත්නම් මට අඳින්න කියන දෙයක් හොයාගන්න හම්බුයි, ඉඳගන්න හම්බුයි කියලා. එයා පොඩක් ඉතින්ට ගිහින් වෙනවා. දැන් මේ බණ අහන දෙයක් ගැන ඉතින් හැඟීමක් තිබුණේ නැහැ. ඊට පස්සේ බැලුවාම මේ බුදුරජාණන් වහන්සේ ඉතින් බණ කියනවා. ඉතින් එයා පොඩක් අඳ දීගෙන අහගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නවා මෙතන ඉන්න මේ පිරිස අතර මගේ ධර්ම අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන මේ අවස්ථාවේදී මේ සුප්පබුද්ධ කියන කුෂ්ඨ රෝගියාට ඒ තේරුම් අරගෙන ඒ තැනත්තා කෝල් කරගෙන ධර්මය දේශනා කරනවා. ධර්ම දේශනා කරලා පස්සේ ධර්ම ඒ කියන්නේ ඒ තැනත්තා තුළ එක අතකින් වැඩිච්ච ධර්මයක් තිබලා තියෙනවා. සමේ කියන්නේ සංසාරික වශයෙන් ලැබිච්ච ලොකු හැකියාවක් තිබලා තියෙනවා. වර්තමාන වශයෙන් ඒකට පස්සේ අතරම අවස්ථාවකදී ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ගිහි මේ මගෙදී සෝවාන් වෙන්නත් හැකියාවක් තිබිලා කුෂ්ඨ රෝගියෙක් බවට පත් වුණේ මොන කර්ම විපාකයෙන්ද කියන එකත් සඳහන් කරනවා. ඉතින් මේ තරත්ත කොහොමද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරලා සෝවාන් භාවයට පත් වෙනවා, ඵලයට පත් වෙනවා. දැන් මේක පොඩ්ඩක් නිකන් පරීක්ෂා කරලා බලන්න හිතෙනවා මේ සක්‍රදේවියන්ට. එලිමස් මේ සක්‍රදේවියගෙන් මේ ඒ ධර්මයේ දේශාත්‍රේ බුදුහාමුදුරු නෙමෙයි. ඒ කිව්වේ දැන් ධර්මයේ නෙමෙයි. එහෙනම් දැන් නිකන් එක අතකින් මේ අභියෝග කරනවා. ඊට පස්සේ මේ සක්‍රදේවියන්වත් සතපහකට ගන්න බැහැ. කිලිම මේ සුපබුද්ධ කියන ඒ දැන් ආරණ්‍ය මහන්සේ බොහොම ඍජුව, බොහොම දැඩිව, හොඳට ප්‍රතිපත්ති සහගතව මේ බුදුරජාණන් වහන්සේ ගැන තමන් තුළ ඇති වෙච්ච ඒ ප්‍රසාදය, ධර්ම රත්නය කෙරෙහි ඇති වෙච්ච ප්‍රසාදය, සංඝ රත්නය කෙරෙහි ඇති වෙච්ච ප්‍රසාදය අමම දැන පිටගත් සීලය සම්බන්ධයෙන් හොඳට අභිහිත ප්‍රකාශ කරනවා. ආයේ සක්‍රදේවියෝ කිව්වත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපි තේරුම් ගත යුතුයි. එතකොට අපිට මේ දැන් ඒ දැනත්ත ගත්තොත් ආර්ථික මට්ටමේ බිඳුවේ ඉන්න කෙනෙක් යාචකෙක්. නමුත් ආර්ය සීලයෙන් යා යුක්තයි. ආර්ය ධනයකින් යා සවිසම්පන්නයි. ඒ නිසා ඒ ආර්ය ධනය සක්‍රදේවියන්ටවත් අයින් කරන්න බැහැ. මේකේ තරමට පළබඳයක් මෙච්ච ස්වභාවයක්. හොඳට ස්ථිර සාරව ඒ හිතේ සමිධිවන් විච ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වෙන මේ අමිත ප්‍රසාදය මේ සෝවාන් වෙච්ච ආරණ වහන්සේ කෙනෙක් තුළ තියෙන එක ගුණයක් වශයෙන් සෝදාපත්ති අංගයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙලා තියෙනවා. ඊළඟට මේ ධර්ම රත්නය සම්බන්ධයෙන් ධර්මයේ අමිත ප්‍රසාදයෙන් සමන්නාගත හොති. මේ ධර්ම රත්නය කෙරෙහි බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ධර්ම නිවැරදි ධර්මයක්, ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ධර්මයක්, වර්තමාන වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක්, තමන්ට ස්පර්ශ කරන්න පුළුවන් ධර්මයක්. ඒ අන්න නිවැරදි වැටහීමක් අන්නේ කරත් අතුර තියෙනවා. මොකද මේවා ඊනඟ භවයක දාන දෙයක්, නැත්නම් ඊනඟ බුද්ධ ශාසනයක දාන දෙයක් නෙමෙයි. මේ ගෞතම බුද්ධ ශාසනයේ කව පවතින දෙයක් කියලා තමන්ට ගැන විශ්වාසයක් ඇති වෙනවා. මොකද මේ පොතින් පතෙන් ආපු විශ්වාසයක් නෙමෙයි, අන්ධ භක්තියකින් ආපු විශ්වාසයක් නෙමෙයි, තමන් තුළම ප්‍රත්‍යක්ෂයෙන් ආපු විශ්වාසයක්. තේසාව බුදුරජාණන් වහන්සේ එකයි කියන්නේ ධර්මයේ කෙරෙහි එතකොට මේ සෝවාන් ආචාර්යයන් වහන්සේ තුල අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවා. මේ මොසෙල් වෙන ශ්‍රද්ධාවක් තියෙනවා. ඒකයි කොල්ලන්න බෑ. ඒක වෙනත් විශේෂත්වයක් ඒක නැත්තම් වෙනත් බාහිර අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයක් එක ගැළපෙන්නේ නැහැ. යම් යම් සමාලකම් තියෙන පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ තියෙන සුවිශේෂී ලක්ෂණ මෙයා හොඳින් නුවණින් ස්පර්ශ කරලා තියෙනවා. නැතික සංඝේ අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගත හොති. තව බුදුරජාණන් වහන්සේව අනුගමනය කරන බුදුරජාණන් වහන්සේව සරණ ගිය උන්වහන්සේගේ ධර්මයේ තමන් තුළට තම කිසිත් සතත්වද දිනු කරගන්න උත්සාහත් ඒ අතීතයේ සිටිය ඒ වර්තමානයේ තියෙන පුළුවන් ඒ ආරණ වහන්සේලා සරිපුත්‍රලා ආරණ වහන්සේ ඇතුළු ඒ ආරණ වහන්සේලා සාර රහතන් වහන්සේලාගෙන් පැවතෙන ඒ ආරණ මහා සම්ප්‍රදාය කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවා. නොසලෙන් ප්‍රසාදයක් තියෙනවා. අරිය කම්පේ සීලෙහි සමන්නාගත හොති. ආර්ය කාම සීලෙ වශයෙන් සාමාන්‍යයෙන් ඒ පෙන්තුට පෙන්න්නන්නේ පංචසීලයමයි. ඒ පංචසීලයේ තමන් දකින්න පංචසීලයේ සම්බන්ධයෙන් එයා ගැන එයා තුළ ලොකු ප්‍රසාදයක් තියෙනවා. මේ වෙනත් කෙනෙක්ගේ පංචසීලය දැන නෙවෙයි. තමන් මේ පංචසීල දැන් පදරහ රකින්න. තමන් කොහොම රකින්න? මේ මේ කාටවත් පේන රකින්න එකක් නෙවෙයි. කවුරු දාගන්න රකින්න එකක් නෙවෙයි. තමන්ම ඒකේ තියෙන ආනිසංස තේරුම් අරගෙන පංචසීලයේ තියෙන ආරක්ෂාව තේරුම් අරගෙන හිතගත්තා ඒකට පංචසීල ආරක්ෂා කරනවා. එතකොට තමන්ම මේ සීලය රකින්නවා නේද? මේ සීලයෙන් තමන් සමන්නාගෙනයි නේද කියලා තමන්ටම සතුට වෙන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා මේ සෝවාන් මිච්ඡ ආරය වහන්සේ කෙනෙක් තුළ එතකොට මේ විදිහට කරුණු හතරක් සම්බන්ධයෙන් එයාගේ හිතේ ලොකු ප්‍රසාදයක් තියෙනවා. ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා. ඔසෙල වෙන ශ්‍රද්ධාවක් විශ්වාසයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ විශ්වාස කරන ස්වභාවයක් සම්මා සම්බුද්ධත්වයේ විශ්වාස කරන ස්වභාවයක් වෙනත් ශාස්ත්‍රීය වහන්සේ කෙනෙක් තුළ නැති ප්‍රබල ගුණයන් උන්වහන්සේ තුළ තියෙනවා කියන විශ්වාසයක් හොඳින් කරකඳියම ගලා තියෙනවා. ඒ දහම පිළිගන්න ස්වභාවයක්, විශ්වාස කරන ස්වභාවයක්, තමන්ව ප්‍රත්‍යක්ෂ කරන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි ආරයන් වහන්සේලා ආරයන් මහා සංඝරත්නය කෙනෙක් ගෞරව ප්‍රසාදයක්, විශ්වාස කරන ස්වභාවයක්, උන්වහන්සේලා යන මඟ අනුගමනය කරන ස්වභාවයක්, තමන්ව යන්න උත්සාහ කරන ස්වභාවයක්. ඒ වගේම තමන්ව අනුගමනය කරන සීලය සම්බන්ධයෙන් තමන් තුළ ලොකු සතුටක් තියෙනවා. තමයි මේ කරුණු හතර බුදුරජාණන් වහන්සේ කියනවා ආර්ය භාවයටපත් වෙච්ච සෝවාන් ආර්ය වහන්සේ කෙනෙක් තුළ තියෙනවා. සෝදාක් අපේ අංග හතරක් ගැන කතා කරනවා. ඊළඟට අවසාන වශයෙන් මේ සූත්‍රයේ කියන්නේ අරියෝචස්ස ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටිවිද්දෝ. ආර්යෝ ඥාය ප්‍රඥාවෙන් දැකලා තියෙනවා, හොඳින් පිළිවිද දැකලා තියෙනවා, හොඳින් විනිවිද දැකලා තියෙනවා. මොකද තමයි මේ ආර්ය ඥානය? ආර්ය ඥානය කියන්නේ පරිසම්පාද ඥානය. ආර්ය ඥානය වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් පෙන්වා දෙනවා බොහොම පැහැදිලිව. ආර්ය ඥානය කියන්නේ පරිසම්පාද ඥානය. පරිසම්පාද ඥානය කියන්නේ පරිසම්පාද ධර්මතාවය කියලා ධර්මයේ පෙන්වා දෙනවා. ඉදත් පච්චේතාව කියලා ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුපාදා ඉදං උපජ්ජති ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්ස නිරෝධා ඉදං උපජ්ජති. මෙය ඇති කලෙහි මෙය වේ, මෙය ඉපදීමේ මෙයත් ඉපදී, මෙය නැති කලෙහි මෙය නොවේ, මෙහි විරුද්ධ විය යමේ මෙයත් විරුද්ධ විය. ඒ කියන්නේ දෙන දප්පච්චේතාවය කියන්නේ තාවයක සම්බන්ධතාවයක් තියෙනවා. තමන් විසින් තමන් විදිහට යන්න බෑ. එම දෙයක්ම තවත් දෙයක හට ගැනීමත් එක්ක ඒක නිසා තමයි තවත් දෙයක් එකක හේතුවෙන් උන තවත් ප්‍රතිඵලයක් ලැබෙනවා. මේ හැදෙච්ච ප්‍රතිඵලය තවත් දෙයකට හේතු වෙන්න පුළුවන්. දැන් මේ ලෝකේ මේ සෙම තමන් විසින් තමන් ගැන ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ස්වයං භූ ස්වභාවයක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ හේතුන් එක සකස් වුණාම ඔන්න ප්‍රතිඵලයක් හටගන්නවා. සමේ හේතු නිසා තමයි ඵලයක් හටගන්නේ. එන මේ හේතුඵල න්‍යාය හොඳින් වටහාගත් ස්වභාවයෙන් තමයි ඉදිරි වෙන්නේ. මෙතන මේ අපි සාමාන්‍යයෙන් පරිසම්පාදයේ කියලා කෙනෙක් අරවා විචාර පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියලා අපි සාමාන්‍යයෙන් අර කතා කරන අංග 12 දැනගැනීමට වටිනවා. නමුත් ප්‍රධාන වෙන්නේ මේ පරිසම්පාද න්‍යාය පරිසම්පාද ධර්මතාවය. ඒක තමයි සාමාන්‍යික ඉදත් පත්‍ය කාම කියලා. මේ නිසා මෙය වෙයි. මේ ඇතිවීම මේ ඇතිවීම මේ නැත්තම් මේ නොවේ, මේ නිරුද්ධ විය යමේ ඒක ප්‍රතිපලයක් නිරුද්ධ විය. ඒක මේ කියන ධර්මතාවයන් බොහොම ඒකාග්‍ර වෙච්ච හිතකින්, බොහොම සංසිඳිච්ච හිතකින්, සතුට සහගත හිතකින්, ඒ වගේමයි භාවනාවකින් කෙනෙක් හොඳින් තේරුම් ගන්නවා, ප්‍රත්‍යක්ෂ කරනවා. දැන් මෙතනදී හරි ලස්සන ප්‍රජාවන්ත කියනවා අරියෝචස්ස ඥාය පඤ්ඤාය සුවිතෝ. මේ ප්‍රඥාවෙන් දැනගත්තා. සුප්පටිවිද්දු හොඳින් පිළිවිද දැනගත්තා. හොඳින් විනිවිද දැනගත්තා. එහෙනම් මේ නිකම් පොතකින් පතකින් ආ මෙන්න මේකයි පරිසම්පාදේ. උනාංග 12 තියෙන අවිද්‍යාව නිසා සංස්කාර වෙනවා, සංස්කාර නිසා විඥාන වෙනවා. ඒ කියන්නේ අර අපිට ඉතින් විමසලා දැනගැනීම එක මතන. නමුත් මෙතන කියන්නේ මුදල ප්‍රඥාවෙන් පිළිවිද දැනගත්තා. අපි ලස්සන ප්‍රබල වචන කීපයක් සඳහන් වෙන්නේ ප්‍රඥාවෙන් විනිවිද දැනගත්තා, පිළිවිද දැනගත්තා, ප්‍රත්‍යක්ෂ ඉබඳු ප්‍රත්‍යක්ෂය එතකොට භවනාකින් තමයි ලබන්නේ. මොකද හොඳට කෙලස් ටික සම්පදිනා ඒකාග්‍ර වෙච්ච මනසකින් තමන්ගේ අස්පනා පිට වර්තමාන වශයෙන් සිද්ධ වෙන දේක් නැවත නැවතුමින් නිරීක්ෂණය කරන නිරීක්ෂණය කරන තමයි අන්න මේ පරිසම්පාද න්‍යාය හොඳින් කෙනෙක්ට වැඩේ. සුත්‍ර රාශියේ සම්බන්ධයෙන් කාරණාව වෙන්න දෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි කෙනෙක් වේදනා පසනාවක් නිරත වෙනවා. මොබලට භවනා කරනවා. ඉතේ චින්තාවක් හදාගෙන තියෙනවා. ඉතේ සමාධිමත් ස්වභාවයක් තියෙනවා. දැන් මේ සමාධිමත් ස්වභාවය දැන් වේදනා පසනාවේදී ඔන්න වේදනාවක් ඇති වෙච්ච තැනක් සුඛ වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්. ඒ තැනට හොඳට හිත යොමු කරලා හොඳින් නිරීක්ෂණය කරනවා. දුක් වේදනාවක් ඇති වුණා කියන්නේ හිතේ විපස්සර භාවයක් නැහැ. ඔන්න මේක භාවිතුනොනේ කියන හිත ප්‍රාර්ථනා කරන ස්වභාවයක් නැහැ. ඒයි මනම මෙහෙම වෙන්නේ කියලා එහෙම දුන්නසක් නැහැ. ඒ වෙනුවට හොඳට මේ වර්තමාන වශයෙන් මෙතනදී දුක් වේදනාව නිරීක්ෂණය කරනවා. එන්නත් අර්ථ සැප වේදනාවක් තියෙනවා. මේ සැප වේදනාව අනේ මට තාක්ෂණයක් ලැබෙන්න ඕනේ, තාම පුළුවන් තරම් මේක තියෙන්න ඕනේ හිම කියන එක බඳු ප්‍රාර්ථනාවක් නැහැ. මේ බුදු වේදනාවක් පමණයි. මේ වර්තමාන වශයෙන් පහළලා තියෙන සැප වේදනාව අනේ අර්ථ නිරීක්ෂණය කරනවා. හොඳින් නැවත නැවත නිරීක්ෂණය කරනවා. දැන් මේ වේදනාවම පරීක්ෂණයක මුහුණ වලින් මොකක්ද මේ විතර ඇත්ත වශයෙන් වෙන්නේ? කොහොමද මේ වේදනාව හැසිරෙන්නේ? මේ වර්තමාන වශයෙන් එතන එතන හට ගන්නා වේදනාව නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරද්දී අපි හිතමු යම තේරෙනවා මෙන්න මේ වේදනාව හට ගන්න යම් හේතුවක් තියෙනවා. සැප වේදනාවකට තුඩු දෙක යම් කිසි ස්පර්ශයක් හමුනහ ස්පර්ශයක් මුලිච්චුනහ ස්පර්ශයක් මුලුනහම අන්න සැප වේදනාවක් හට ගන්නවා. දුක් වේදනාවට තුඩු දෙක යම් කිසි ස්පර්ශයක් මුලුනහම අන්න දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවකට තුඩු දෙන්න ස්පර්ශයක් මුළුනහම උපේක්ෂා වේදනාවක් කරගන්න. වේදනා පච්චය පස්ස පච්චය කියලා අන්න මේ ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා කියලා අන්න මේ මෙතන මේ සම්දිස්ථානේ මේ න්‍යායය පස්ස පච්චය වේදනා කියන න්‍යාය අන්න යාක මේ වර්තමාන වශයෙන්ම මේ භාවනාවේ යෙදෙනකොට අන්න අපි කියන හොඳට තේරුම් ගන්න. අන්නේ තේරීම අනකෙවි හොඳට මේ පරිසම්පාද න්‍යාය මේ ආර්ය න්‍යාය ආර්ය ධර්මතාවය පිළිවිද දෙන ගැනීමක් විනිවිද දෙන ගැනීමක් ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමක් වෙනවා. ඒකට මේක මේ සූත්‍රෙදි පෙන්නන දේ තියෙනවා. ඒකට මේ වේදනා පස්සපච්ච වේදනා කියන මට්ටම් කෙරෙට ස්පර්ශ කරන්න පුළුවන්. වේදනා පස්සහල මේ මට්ටම කතා කරන්න පුළුවන්. ඒක අපි හිතමු වෙනත් වෙනත් අපි උපසනාව මුල් කරගෙන තම භාවනාවදී තවත් තැනක් මේ පරිසම්පාද අංගලයි මෙලම් කරලා පටන් ගන්න පුළුවන්. ඉන්සා කුසේ හෝ මේ එකක් නිසා තවත් දෙයක් සිද්ධ වෙනවා. ඉමස් මේ සති ඉදන් හෝ ඉමස් සුපාද ඉදන් ලුද. දැන් ඒකට ස්පර්ශය නිසා ඔන්න වේදනාව හට ගන්නවා. ස්පර්ශයේ ඇතිවීමෙන් ඔන්න මේ වේදනාවක් ඇති වෙනවා. ඒත් ඉමස් මේ අසති ඉදන් නොති ඉමස් නිරෝධා ඉදන් ලුද. ඒකට ස්පර්ශය නැත්තම් වේදනාවක් නැහැ. ඒ කියන්නේ දුක් වේදනාව ඇති කරන්න වේදනාවට තුඩු දෙන ඊට අදාළ වෙන ඒ අනුරූපී ස්පර්ශය නැත්තම් දුක් වේදනාවකට යන විදිහක් නැහැ. ඒක අනේ යන තේරෙන. ඒ වගේම ඔන්න ඉමස්ස නිරෝධය ඉදන් ලැබෙන්නේ. ඔන්න ඒ මුලින් ඇතිලා තිබිච්ච ඒ ස්පර්ශය ටිකට දුරලා යාම නිසා, ක්ෂය වෙලා යාම නිසා ඒක ප්‍රතිපලය වෙච්ච වේදනාවක් ඔන්න ක්ෂය වෙලා යනවා, දුර වෙලා යනවා. ඒත් මේවා අස්පනාපිට හොඳට එකඟ වෙච්ච මනසකින් සමාධිමත් හිතකින් අද මේ තැනත්තා මේ යෝගාවචරය හොඳින් පරිස්සමෙන් බලන්න ඉන්නවා. බලාගෙන ඉන්නකොට මේ බුදුරජාණන් වහන්සේ කියන දහම මේ පෙන්වන මේ ඉදප්පච්චේ ධාව තමන්ගේ දෙයක් වශයෙන් තේරුම් ගන්න. ඒක මේ බුදුහාමුදුරුවෝ කියව කාරයට නෙමෙයි. නැත්නම් භික්ෂුන් වහන්සේ කියපු නිසා නෙමෙයි. ධර්මයේ සඳහන් වෙන නිසා නෙමෙයි. වර්තමාන වශයෙන් තමන්ට මතක ගන්න අවස්ථාවක්. අන්න එතන තමයි මේ විස්තර කරන්නේ ධාවේ. මේ අරියෝ ඥාය අඥාය සිද්දෝ මේ ආරියෝ ඥාය අඥාවෙන් ස්පර්ශ කරන අඥාවෙන් දැනගන්න හොඳට පිළිවිද දැනගන්න. ඒත් මෙන්න මේ කර්ම කීපය එතකොට මේ සූචිත උදාරණ වහන්සේ ඒ ඉස්සරහට ආරගෙන මතු කරන පෙන්න දෙන්න තියෙනවා. මොකද යතෝකෝ ගහපතේ අවිය ශාවකෝ පංච භය වේයන් උපසන්නානි හොන්ති. ඒත් මුලින්ම විස්තරේ පංච භය වේද සම්බන්ධේ. ඒතකොට එයාට ඔය පංචී පද ප්‍රහ හොඳින් ආරක්ෂා කරන කෙනෙක් තුල එබඳු බිය ගැනීම, ඇති ගැනීම, අනිත් අයගේ උදහසට, වෛරයට, ද්වේෂයට, ක්‍රෝධයට වාසනාවක් තියෙන ආකාරය. ඒ නිසා එයා තුළ හරි සමනය වෙච්ච ස්වභාවයක්, හිතේ ශාන්ත ස්වභාවයක්, හිත සමනය වෙච්ච ස්වභාවයක්, හිතේ සැකර විපිරිසර ස්වභාවයක්, වික්ෂිප්ත භාවයෙන් අයින් වෙච්ච ගතියක්, හිත ශාන්ත වෙච්ච ගතියක්, නිවිච්ච ගතියක් අන්න යා පුත්‍රය. කියනවා කියන්නේ චතුරහිත සෝතාපට්ඨානගේ සමානතාවය. බුදුරජාණන් වහන්සේ ගැන හොඳ ප්‍රසාදයක් තියෙනවා, ශ්‍රද්ධාවක් තියෙනවා. ධර්මයේ ගැන හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා. සංඝයා ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ වගේම තමන්ගේ සීලේ සම්බන්ධයෙන් ලොකු ප්‍රසාදයක් තියෙනවා. තමන් ගැන විශ්වාසයක් තියෙනවා. ඊළඟට හොඳින් භාවනා වගේ මේ පරිසවපාද න්‍යාය හොඳින් තේරුම් ගැනීම නිසා මේ ලෝකයේ කෙනෙක් පුද්ගලයෙක් මමෙක් සත්වයෙක් කියලා අපි මේ පනවගත්ත මේ සාමාන්‍ය සම්මුති මට්ටම එහා ගිහිලා මෙතන තියෙන හේතුඵල ධමයක් ඒ හොඳට හිතේ පැනපදියම වෙච්ච දර්ශනයක් තියෙනවා. දස්රේ සම්මානදතු හොති කියලා හිනෝය කර්මයේ සූත්‍රයේදී මම අන්තිමට සඳහන් කරන්නේ. ඒ කියන්නේ යාට මේ ලෝකයේ ඇත්තටම අපි සාමාන්‍ය තමයි ඔය මිනිස්සු වශයෙන් ඔය ගේම් පිළිම වශයෙන් නම් දරුවන් වශයෙන් එක එක නම් දීගෙන ඉතින් අපි සාමාන්‍ය සමුදලෝ එක අපි කරනවා. නමුත් කෙනෙක් හොඳට භවනාවකින් උපසලාවකින් කරන ගැඹුරට යන්න යන්න දෙපොම යටි ඇතේනම් සම්මුති රාශියක හිර වෙලා ඉන්නේ. අපි මේ හදාගත්ත ලෝකෙක ජීවත් වෙන්නේ. ඉතින් මේ අපිට දීපු වටිනාකම් වල අපි අතරමං වෙලා ඉන්නේ. කියලා අන්න ටික ටික තේරුණා. අනේ ආ හොඳට මේ ඇත්ත වශයෙන් තියෙන දේ මොකද්ද කියලා හොඳින් තේරුම් අරගන්නේ දී. හිතේ හොඳට මුල් බැස ගන්න ස්වභාවයක් තමයි මේ පරිසම්පාදනය. එහෙම නැත්නම් මෙතන තියෙන හේතුඵල ධමයක්. ඉතින් මේ සත්‍ය පුද්ගලයෝ කියලා අපි සාමාන්‍යයෙන් අමුලගත් දේවල් මේ අපි නිදීන දේවල් අපේම මේ පහසු දෙයක් ඇති කරගන්න දේවල් කියලා අපි ඒවතුර හිර වෙන්නේ නැතුව ඒවත් පාවිච්චි කරනවා ඒවත් අයින් කරනවා නෙමෙයි ඒවත් පාවිච්චි කරනවා නමුත් ඒවත් දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ. ඒකට ඒවා ප්‍රයෝජන සලකන පාවිච්චි කරනවා. ප්‍රයෝජන සලකන පාවිච්චි කරන අතරේ තමයි තුන ඊට වඩා ගැඹුරින් මුළු බැස ගත්ත දර්ශනයක් පිළිනනවා. දිට්ඨි සම්පන්නෝ කියලා කියනවා. ඒ දර්ශනය තමයි විශේෂයෙන්ම මේ පරිසම්පාද දර්ශනය. මේ කාරණා සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කියන මේ ආදායම් වහන්සේ තුළ අන්න සතුටක් තියෙනවා පුත්ති විදිනවා. ඒකත් අර ලස්සන උදාහරණ කියනවා. එයාට සෝ ආකාන්තමානෝ අක්කනාව අක්කානං ජාකරේ. කියන්නේ එයාට කැමති නම් එයාට කැමැත්තක් තියෙනවා නම් එයාට පුළුවන් නම් තමන්ටම කොන්න මේ දේ කියාගන්න. මොකද්ද? කීන නිරයෝනි, කීන තිරච්ඡානයෝනි, කීන පෙත්තිසයෝනි. කීන අපාය දුක්ගති විනිපාතෝ සෝතාපන්නෝ හමස්මි අමිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති. උන්වින්වා දෙකකින් අපිට බෞද්ධයන් වශයෙන් ඉතාම සතුට වෙන්න පුළුවන් අහිංසක සතුටක් උත්දින්න පුළුවන් මේකේ අවස්ථාව බුදුරජාණන් වහන්සේ මෙතෙන් දෙපැන්නේ. මොකද කියන්නේ මේ සෝවාන් සැබෑටම සෝවාන් වෙච්ච මේ තැනත්තා දැන් අර විස්තර කරු මේ ඔක්කොම දැන් කරුණේ ඒ තැනත්තා අතට තියෙන්න ඕනේ. ඒ කරුණ හොඳට තමයි ප්‍රත්‍යක්ෂ කරන පස්සේ තමන්ටම කියා ගන්න පුළුවන් තමන්ගේ මේ ಗುಣ දැකලා තමන්ගේ හදවතේ තියෙන මේ ಗುಣ ටික දැක්කට පස්සේ තමන්ගේ හිතේ හොඳට තහවුරු වෙලා තියෙන මේ හැකියාවන් ටික මේ ගුණයන් ටික දැක්කට පස්සේ තමන්ට කියා ගන්න පුළුවන් දු කීන නිරයෝ මි මම දැන් නිරයෙන් වෙන්නේ මම ආයි අපායට යන්නේ නැහැ. කීන තිරච්ඡානයෝ මි මම නැවතත් තිසර ආත්ම භාවයට යන්නේ නැහැ. මට කීන පෙත්තිසය නැවත ප්‍රේත විශේෂයකට නැත්තම් පෙරේතෙක් වෙන භාවයක් කීන භාවයකදී වෙන්නේ නැහැ. මට කීන අපාය දුක්ගති විනිපාත මේ අපාය දුක්ගති එබඳු බොහොම පහත් මට්ටමේදී ආත්ම භාවයකට පත් වෙන ස්වභාවයක් නැහැ. සෝතාපන්නෝ හමස්මි මම දැන් සෝවාන් ආර්ය මාර්ගයේ පමුණ දැන් තියෙන්නේ. අමිනිපාත ධම්ම මේකෙන් ආයි වැටෙන්නේ නැහැ. නියතෝ සම්බෝධි පරායම යම් දවසක අනිවාර්යම ක්‍රමානුකූලව ඉස්සරහ මාර්ගඵල වල පත් වෙන ස්වභාවයක් සකදාගාමි අනාගාමි අර්ථ වල පත් වෙන ස්වභාවයක් තියෙනවා. වෙනත් කෙනෙක්ගේ පාර පෙන්වීමකින් තොරව වුණත් අර්ථ වල පත් වෙන හැකියාව දැන් යාකුල උදස තහවුරුලා තියෙනවා. ඒකට මේ විදිහට මේ හොඳට මේ ගුණධර්ම ටික වඩා ගන්නවා නම් සැබෑටම හොඳට මේ සීලයෙන් සම්පන්නලා නම් හොඳට මේ ත්‍රිවිධ රත්නය කෙරෙහි තමන්ගේ සීලය ගැන හොඳට විශ්වාසය හිතේ ඇති වුණා නම් ඉතින් හොඳට මේ ධර්ම ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් විශේෂයෙන්ම මේ පරිසම්පාද න්‍යාය ආර්ය න්‍යාය විශේෂයෙන්ම ප්‍රත්‍යක්ෂ න්‍යායයක් වශයෙන් භවනාමින් ස්පර්ශයක් වශයෙන් අස්පනා පිළි දැක්ක ස්වභාවයක් තියෙනවා නම් අර මේ ගුණයන් සෑහෙන කාලයක් තිස්සේ ස්පර්ශ වෙන ස්පර්ශ වෙන්න කාලයක් තිස්සේ මේවා හොඳට හිතේ වර්ධනය වෙන්න වර්ධනය වෙන්න මේවා තුනම ජීවත් වෙන්න ජීවත් වෙන්න අනේ යාට තේරෙන දැන් ඉස්සරත් චරිත නෙමෙයි වගේ තියෙන්නේ ඉස්සර බුද්ධිලා නෙමෙයි දැන් ඉන්නේ ඉස්සරහට වඩා මගේ සීලය දැන් ශක්තිමත්. ඉස්සරහට නිවිච්ච ස්වභාවයක් මම අතර දැන් තියෙනවා. ඒ වගේමයි ප්‍රාණඝාතයෙන් මම වෙනලා කටයුතු කරනවා, අදත්තාදානයෙන් වෙනලා කටයුතු කරනවා, කාම මිත්‍යාචාරයෙන් වෙනලා කටයුතු කරනවා, බොරුවෙන් වංචාවෙන් වෙන්වලා කටයුතු කරනවා, සුරා පානයෙන් වෙන්වලා කටයුතු කරනවා. සීලය සම්බන්ධයෙන් මගේම සීලය සම්බන්ධයෙන් මට කිසිම චෝදනාවක් නැහැ. සීලය අපවිත්‍ර වුණත් හැම අවස්ථාවක ඒක හෙළි කරනවා. ඒක සංවර ස්වභාවයක් නැහැ. ඉක්මනටම ඒක නැවතත් පිළිසකරනවා. ඒක නැවතත් අනුකරණය කරනවා. ඒ වගේමයි ආයි නොසෙලෙන ශ්‍රද්ධාවක්. බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන්, ධර්ම සම්බන්ධයෙන්, සංඝයා සම්බන්ධයෙන් නොසෙලෙන ශ්‍රද්ධාවක් තියෙනවා. තමන්ව සම්බන්ධයෙන්ම තමන්ගේම සීලය ගැන ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම භවනාවකින් ප්‍රත්‍යක්ෂ කරගත්ත මේ වැඩිමක් තියෙනවා. පරිසෝපාදයක් මේ ලෝකේ තියෙනවා සබහ ගතිය. එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන්නේ හේතුඵල ධමයක් කියලා හොඳට නුවණින් වටහා ගන්න ඕනේ. මෙන්න මේ ගුණධර්ම තියෙන කෙනාට නැවත මේ ගුණධර්ම තහවුරු වෙන තහවුරු වෙන. තමන් තුළ මේ ගුණධර්මයන් වැඩෙන්න. තමන් මේවා නැවත නැවත ස්පර්ශ කරන්න ස්පර්ශ කරන්න. එතකොට තමන්ට බාර ලොකු සතුටක් උද්දින ගන්න අවස්ථාවක්. මේ සල්ලි දීලා ගන්න පුළුවන් සතුටක් නෙමෙයි කතා කරන්නේ. කොයිතරම් සම්පූර්ණ වුණත් මේ සතුට ගන්නත් බැහැ. මෙයා බොහෝම තමන් තුළ බොහෝ නිහතමානීව උත්සාහයෙන්, වීරයෙන්, අඛණ්ඩව වඩා කරගත දහමක්. ප්‍රායෝගිකව වඩා කරගත දහමක්. මේ ප්‍රායෝගිකව කෙනෙක් මෙහෙසිනා මේ දේවල් ළඟා කරගත්තා. නොසෙල්වෙන මට්ටම ක්‍රමී දේ ගත්තා. තමන්ට සතුට වෙන පුළුවන් මට්ටම ගත්තා නම් අන්න ඒ බව කෙනෙකුට තමයි දැනෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. තමන්ටම කියන්න පුළුවන්. මම ආයි අපාය වැටෙන්නේ නැහැ. මම ආයි තිසර රාත්‍රියට යන්නේ නැහැ. මම ආයි දුගතියකට යටකට තව පහත් ආත්මභාවයකට යන්නේ නැහැ. ඒ වගේමයි මම අනිවාර්යයෙන්ම තමන්ම ඊළඟ මට්ටම් වලට ගිහිලා නියත වූ සම්බෝධි ස්වභාවයක් නැත්නම් ආර්ය මාර්ගයක් නැත්නම් නියත වූ අරහත්ත්වයක් ලබන්නට විසිරණ අවස්ථාවක් තියෙනවා. කියන්න ලොකු සතුටක් අවිහිංසක සතුටක් දෙන්නේ කියන්නේ. මේ කරුණික විශේෂයෙන් මතක් කරේ අපි බෞද්ධයන් වශයෙන් අපි උත්සාහ දෙයුත්තේ මේ ධර්ම වර්තමාන වශයෙන් ස්පර්ශ කරගන්න. මේවා මේ අපි දැනගත්ත පණිවිඩ මේවා අමාරුයි කියලා අපි අනාගතේ කල්යනමුත් මේ නපුතු මනුස්සාත් භාවය ඇල්ලු කරනවා. මොකද අපි විශේෂයෙන්ම දැන් මේ රටවල සෑහෙන ඉබද්දේසක් සාමාන්‍ය අපේ ලෞකික ඥාන උපදින පිළිදෙඩ මේ ලෝකේ ගැන හොයන දේවල් තියෙනවා. අනුන් ගැන හොයන දේවල් තියෙනවා. හරිම අඩි තමන් ගැන වෙන දේවල්. ඉතින් ලෝකේ වෙන දේවල් වලින් අපි මොන විද්‍යාවෙන් උමා ගැඹුරලා තියෙන පිටකද පිටක දේවල් ගැන හොයනවා. ලෝකේ තියෙන නානක් ප්‍රකාර විශයන් ගැන තියෙනවා. ඊළඟට සෞර ග්‍රහ මණ්ඩල ගැන තියෙනවා. විවිධාකාර විෂය පත්‍ර රහසක් තියෙනවා. අපි ඒව තුලම හිරලා ඉන්නේ. නමුත් අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නන මාර්ගය තමන් ලෙස ගැඹුරේ ස්වභාවයක් තියෙනවා. තමන් ගැන හොයන්නේ. තමන් ගැන හොයන්නේ පිටින්වත් නෙවෙයි හම්බෙන්නේ අමංශික සම්බන්ධ දේවල් ගන්න නෙමෙයි. අම්බුයිනේ කුණු කරලා හම්බුනේ. මොකද මේ හිතල දේවි කයි කුණු කරලා. මේක මේ කල්පදානත් තිස්සේ හිතල රාගේ, ද්වේෂී, මොහේ මැත්‍ය ස්වභාවයක් තියෙනවා. අපි මේ தත්ත්ව තේරුම් අරගන්න පුළුවන් නම් අපේ හරි නිහතමානී වෙන්න පුළුවන් නම් මගේ හිතේ කෙලෙස් තියෙනවා. මගේ හිතේ තම රාගේ තියෙනවා. මගේ හිතේ තම ද්වේෂේ තියෙනවා. මගේ හිතේ මොහේ තියෙනවා. අනේ මට බැරිද මේ බුදුහාමුදුරුවන්ගේ සරණ ගිහිල්ලා, ධර්මයේ සරණ ගිහිල්ලා, සංඝයා සරණ ගිහිල්ලා අලෙවි තාශේට විහිලා බැලුවම ඒක තාටක් පිළිතුර කරගන්න. මගේ හිතේ තියෙන මේ කුණුකන්දල් ටික කොට අඩු කරගන්න බැරිද? මම ගිනාපෝ කුණුකන්දල් ටිකට වඩා අඩු කුණු ස්වභාවයකින් මට නැරෙන්න බැරිද? ආලෝකයෙන් ආලෝකයට මට යන්න බැරිද? නැත්නම් අඳුරෙන් ආලෝකයට මට යන්න බැරිද? කියලා බල අපි ගැනම පොඩි එක්තරා අන්දමින් අභියෝගයක් ඇතිවෙලා තමයි. මම ආවේ මෙන්න මේකට සත්‍යයෙන්. මගේ වර්තමාන හිතේ තත්ත මෙන්න මේකයි. වර්තමාන මට හිතේ කියන්නේ මට කොටැත්තම ඔන්න හරියමයි. කොටැත්තම මගේ හිත දැවෙන. නැත්නම් මගේ හිත නිරන්තරයෙන්ම රාගෙන් දැවෙන. මගේ හිත නිරන්තරයෙන්ම අරමුණු වල පැටලෙනවා. අන්න දිත්තේ තියෙන හිතේ විචිත්ත භාවය. එහෙම නැත්නම් හිතේ නැහැ කිසිම එකඟතාවයක්. හිතේ කිසි සහනයක් නැහැ. මේ සමර්ථන තේරෙනවා නම් අන්න නිරන්තරයෙන් සහනයක් හොයන්න ඕනේ. මේ ඉබේ හම් වෙන්නේ නැහැ. අනිත් අයට ගෙනල්ලා මේක දෙන්න බෑ. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ දහම අපි තම තමා වශයෙන් තමන් තුළ දිනු කරගන්න යුතුයි. එන්නම් තමි කරම ප්‍රායෝගික ධර්මයක්. ප්‍රායෝගික ධර්මයක් අපිට පොතින් පතින් අරගෙන පමණින් ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඒ කණුගේ ධර්මයක් පමණයි. ඒ බුදුහාමුදුරු කියන්නේ මේ අනුගේ හරකක් වුණා කියලා. බුදුහාමුදුරු කියන්නේ තමන්ගේම දෙයක් ඇති කරගන්න. බුදුහාමුදුරන්ට අපි කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් පාරපෙන්නලා තියෙනවා. අපි එහෙමනම් උන්වහන්සේ සර්වතථා ඥානයෙන් යුක්තයි, උන්වහන්සේ සම්මා සම්බුද්ධයි, අපි කෙරෙහි කරුණාවෙන් පෙන්වන පාරක් තියෙනවා කියන විශ්වාසයෙන් පරිකට කරගන්න. අන්න ශ්‍රද්ධාව. මොකද අපි සර්ව සම්පූර්ණ නැහැ. කෙලස් තියෙනවා, අපි සියල්ල දන්නේ නැහැ, ආවද පාර දන්නේ නැහැ, අපි මේ පාරෙන් යනවා, මේ පාරෙන් පාර යනවා, අරකට පොඩ්ඩක් පරීක්ෂා කරනවා, මේකට පොඩ්ඩක් පරීක්ෂා කරනවා, හරීම මේ ස්ථිරතාවල ගතියක් නැහැ අපි. එහෙනම් අපි පොඩ්ඩක් මේ විශ්වාසයෙන් කරනවා, අනේ බුදුහාමුදුරු කියන්නේ නැති ඇත්ත. මොනවා බුදුහාමුදුරු සමරයන්. උන්වහන්සේ පෙන්නු පාරේ මොනවද යනවා කියලා බුදුහාමුදුරුවේ විශ්වාසයෙන් කරනවා. ඔන්න බුදුහාමුදුරු කියපු ධර්ම ගැන විශ්වාසයෙන් කරනවා. මේක පොඩ්ඩක් උත්සාහ කරනවා. ඒකට විශ්වාසයෙන් දැන් අපි තෝරේ බැහැදිච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන වෙන පුළුවන් කියන නැත්නම් MC ගුණය දිනු කරන මේ පිහිටින්නෙක් වෙන පුළුවන් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ කාලෙ මෙහිදී සැදළු බුදුරණන් ආදී රහතන් වහන්සේලා වෙන පුළුවන් මේ ආර්ය සංඝරත්නය ගැන ඕන විශ්වාසයක් ඇති කරගන්න. විශ්වාසයක් ඇති කරගන්න අපි පියවර පියවර දසෙන් දසෙන් යන්න උත්සාහ කරනවා. පොඩ්ඩක් පොඩ්ඩක් මේ මඟ ගමන් කරන්න උත්සාහ කරනවා. ඊළඟට මේ ලෝකේ තියෙන ලෞකික දේවල් වුණත් මේ වෙනුතුන් සෑහෙන යමක්මක් තියෙනවා වෙන්න පුළුවන්. ඉගෙන ගත දේවල් තියෙනවා වෙන්න පුළුවන්. බලන්න ඔය දේවල් අපි ඉබේ ලැබුණේ නැහැ. කල්පනා කළ බලන්න තමන් පුංචි කාලේ ඉඳන් කොයි තරම් නම් මේ යමක් ගුණයක් හැකියාවක් හිතේ දිනු කරගන්න කොයි තරම් උත්සාහ කළා ඇද්ද? කොයි තරම් නම් ඉස්කෝලේ ගිහිල්ලා පොත බක පරිශීලනය කළා. හොඳට ඉගෙනගෙන කියාගෙන විභාග සමත් වෙලා සෑහෙන මහන්සියලා මොනවාද ප්‍රශ්න පත්‍රවලට උත්තර දීලා දියලා කොයිතරම් මහන්සියලාද අපි මේ ලෞකික හැකියාවන් ලබාගෙන තියෙන්නේ, කොයිතරම් මහන්සියලාද අපි මේ සාහිත්‍ය තත්ත්වයක් ලබාගෙන තියෙන්නේ, කොයිතරම් මහන්සියලාද අපි උපාධියක් පස්චාත් උපාධියක් ලබාගෙන තියෙන්නේ. ඉතින් මේ කිසිම දෙයක් ඉබේම වෙච්ච දෙයක් නෙවෙයි. ඉතින් හිතරතරම් මේ ලෞකික වශයෙන් අපිට මේ අස්සාවක් හොයාගන්න මුල් වෙන නිබන්ධු ලෞකික හැකියාවන් පව අපේ හිතේ වදා කරගෙන මේ තරම් අපි උත්සාහ වුණා නම් අපි මේ සංසාරයේම නරවල දාන හොඳ ಗುಣ විශේෂයක් ලබා ගන්න එක ඉබේ වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒකත් දැන් උත්සාහයක් අපි ඇති කරගන්න ඕනේ. අපි අත්මහර උත්සාහ දෙන්නේ. අපි වෙතටම ලැබුණේ ඒක මේ අනුන්ගේ ආදර්ශයක් අපිට ගන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් අපි අපේ දිහාව දැක දැක අපේම තියෙන දුර්වලතාන් දුර්වලකම් බොහෝ අවංකව නිහතමානීව තේරුම් ගනිමින් ඒ දුර්වලකම් බැහැර කරමින් ඒ දුර්වලකම් වලට පිළියම් යදමින් ඒ දුර්වලකම් පුළුවන් තරම් අගහරවා ගැනීමෙන් ඒ වෙනුවට නිවැරදි හොඳ ಗುಣදහම් හිතේ පැරපදියම් කරගෙන ಗುಣදහම් හිතේ දියුණු කරමින් යන අපිට යන්න පුළුවන්. එහෙම යනවා නම් අන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ එක ටික අපිට පුරුදු කරනවා. ඒ නිසා අපි අද මේ උත්සාහ වෙන්නේ නිවන් මාර්ගයෙන් අපේ සිත සතන්ති විරුද්ධ කරගන්න. ඒ කියන්නේ අපි මුලින් තේරුම් ගන්න අවශ්‍ය අපි ඉන්නේ තාම කෙලෙස් වලක. අපි තාම රහත් වෙලා නැහැ. අපි හිතේ කෙලෙස් තියෙනවා. අපේ දෙහි පරණ. ඒක තමයි අපිට හරි පරණන්න පහසුයි. අපි එක පාට ලොකු මට්ටමවල ඉඳලා ගන්න හරිමයි. ඊට වඩා අපි බොහොම පොළොවේ ගැහලා බොහොම නිහතමානී වෙලා වර්තමානෙට ඇවිල්ලා මේ වර්තමානයේ ඉඳේ මට මෙන්න මේ අත්දැකීම. මට තාම හිතයක්. මට හරිද දේශපාලනය. අපි අනිත් කෙනාට ළඟින් ගියත් මට හිතයක්. නැත්නම් මට හැබැයි හරිම රාගයක් හිතේ තියෙන්නේ. මගේ හිත හැම තිස්සෙම නොසන්සුන්. එක බිඳුවක් මට කාරණු දෙයක් දැනෙන්න බැහැ. ඒනම් අපි තේරුම් දැන් වර්තමාන තත්ත්වයට අනිතන අපි ඉන්නවා නම් ඔන්න අපිට පුළුවන් සරලයි. මොකද අපි අපි දන්නවා දැන් මගේ හිතේ දුර්වලතාව තියෙනවා. මගේ සංගේ සීලතාව පිරිසු නැහැ. අපි තේරුම් ගන්න. තේරුම් ගන්න එක උත්සාහ කරනවා. මම කොහොමද තව ටිකක් මගේ සීලය ශක්තිමත් කරගන්නේ? මම කොහොමද මගේ හිත තව ටිකක් ආරක්ෂා කරගන්නේ? මම කොහොමද තව ටිකක් මගේ ඉන්ද්‍රියත් සංවර කරගන්නේ? මම කොහොමද හිත ටිකක් මීට වඩා එකඟ කරගන්න උත්සාහ කරන්නේ? අන්න අපි පටන් ගන්නවා බොහොම ප්‍රායෝගිකව. සමහරවිට අපිට ඉස්සරහ විශේෂයෙන්ම 10 තියෙන සක්මන් භාවනාවක්. මේකෙදි මම ආරාධනා කරන මේ වෙනුතුන් පුජි ප්‍රදේශය දීවක් තෝරගන්න. එතන බලන්න තමන්ට සිහියෙන් පේවර කීයක් තියාගෙන යන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි මං පාදේ පොළවේ ස්පර්ශ වෙනවා. මේ භාවනාවක් කියවහම ලুকু බාර කරගන්න එපා. ඇඟට නොදැන්නේ ඕනේ කතාවක් වුණා. මේ අපි හිතමු වර්තමාන අපි ඉන්නේ මේ පොණී දීවක් තෝරගෙන ඒ තීරුවේ මොන අපි සාමාන්‍ය විදිහට ඇවිදිනු. පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනු. තමයි උදේ ඉරි ඇරින්න ආරෙන්න ඕන පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනු. ඇවිදින තමන් ඊට පස්සේ බලනවා. දැන් මේ පම් පාදේ හොඳට පොළේ ස්පර්ශ කරනවා. පොළේ ගැටෙනවා. අපි දැන් මේ මේ දී පොළවේ යන නෑ නෝ පොඩි අඩු ගැටයක් තියෙනවා නැත්නම් මේක සිසිල් පොළවක් නම් ටයිම් පොළවක් නම් ඒක සිසිල් ගැටය තියෙනවා අන්නේ සිසිල් ගැටයට හිත තියෙනවා අගට මොනවද දැනෙන්නේ දැන් මොන සිසිල් ආද දැනෙනවා මේ සිසිල් ටික හිත තියෙනවා ඔන්න අපි වැලි පොළවේ යනවා මේ වැලි පොළවේ යනවා නම් බොරොස දුවත් දැනෙනවා අන්නේ දෙකේ හිත තියෙනවා ඊට අපි දෙමු දැන් මේ විදිහට කරගෙන යනවා ලස්සට කරගෙන යනවා නේද එතන ප්‍රශ්නයක් ගැතියක් දැන් අන්නේ ප්‍රශ්නයක් ගැතියක් ඒක තියෙනවා අපි සාමාන්‍යයෙන් අපේ මේ කය ඇවිද්දට හිත මේ ඇවිදින ඉරියව්වේ නැහැ මේ කය මොල් තරම් ඇවිදිනවා නමුත් අපේ හිත තියෙන්නේ මොන අපි කරන්න යන වැඩේ ගැන හිතනවා ඉස්සරහට කරන්න තියෙන දේ ගැන හිතනවා නැත්නම් අපි ගෙදර ගැන හිතනවා නැත්නම් රාජකාරි කරන දේවල් ගැන හිතනවා නාන ප්‍රකාර දේවල් මොළුවේ දුවනවා හැබැයි කය ඇවිදින උදාහරණ කියන්නේ මොකද්ද ගච්ඡන්තෝ වා ගච්ඡන්තෝ හීති පදං මේ කය ඇවිදිනකොට ඇවිදිනවා කියලා දැනගන්න. කාය පසනාවේ කියන්නේ කය ඇවිදිනකොට මේ කය ඇවිදින කයට හිත ගන්න. මොකද වර්තමානයේ පමණයි කයට ඉන්න පුළුවන්. ඔන්නෝය වාසිය අපි ගන්නයි උදාහරණ කියන්නේ මේ අපේ හිත ගියාට අතීතෙට අපේ හිත ගියාට අනාගතෙට මේ කයට බැහැ අනාගතෙටවත් අතීතෙටවත් නැහැ. ඒක මේ හේතුඵල ධර්මයක් අනුව වර්තමාන වශයෙන් මෙතනෙතන ඇතිලා තියෙන දෙයක් මේ කයේදී. එහෙනම් මේ වර්තමාන වශයෙන් මේ කයේ තියෙන දේට හිත ගන්නයි අපි හදන්නේ. අනෙත්තුර මේ කය ඇවිදිනවා හිතත් ඇවිදීම සඳහා යොදවනවා. එහෙනම් වම් පාදයේ පොළවේ ස්පර්ශන වන අන්නේ ස්පර්ශිත හිත තියෙනවා. දකුණු පාදයේ පොළවේ ස්පර්ශන වන අන්නේ දෙකේ හිත තියෙනවා. ආයි වම් පාදයේ පොළවේ ස්පර්ශන වන දෙකේ හිත තියෙනවා. ආයි දකුණු පාදයේ පොළවේ ස්පර්ශන වන දෙකේ හිත තියෙනවා. මේ වගේ මේක කරන්න බැරි වෙලාවක් නෙමෙයි. මේක අපි කරන්න පුළුවන්. ඉතින් පීවර පහක් යනකොට බලන්න ඕගලට බැරිද? මේ වම් පාදයේ පොළවේ වදිනකොට එක දෙක තියන්න. මේක අපි කාටද කරන්න පුළුවන්? මොනෝසේ වශයෙන් අපි කරන්න පුළුවන් දෙයක්. ඒකේ මහා ගැඹුරු දෙයක් නෙමෙයි. මේක කරන්න කියලා ලොකු උපාධියක් අපිට අවශ්‍ය නැහැ. මේක කරන්න අපිට හඳුන තරමින් භාෂාවක් කරගන්නවත් උවමනා නැහැ. භාෂාවක් වුණා වෙයි මේ දේ මෙන්න මෙහෙමයි කරන්න කියලා වුණා තේරුම් ගන්න. ඊට පස්සේ හිත සම්පූර්ණයෙන් මිහන කරගෙන අපි මේ දේ කරන්න පුළුවන් නම් දැන් මේ ධර්ම සාර්ථකයි. ඒක විශේෂයෙන්ම ඔය පුංචි ධර්මන්ට මේ දේවල් සාර්ථක වෙන්නේ. අපි වැඩි හිටි වෙන්න අපේ මේ කොළු විරිතාකාර දේවල් වලින් පිරෙනවා. අපි සමාජයෙන් ඉගෙන ගන්න දේවල් වලින්, අපි ඉගෙන ගන්න විෂයන් වලින්, රාජකාරී කරන තැන් වලින් දාගත දේවල් වලින්, නිවැරදිව වලින් තියෙන දේවල් වලින් මේ කොළු ඔක්කොම පිරලා තියෙන්නේ. එතකොට කොහොමද අපි මේ වර්තමානයේ පාදයක් පොලේ ස්පර්ශන කොට ඒ ස්පර්ශිත දෙයක්. දෙතන තියෙන හරි සරල බවක්. දෙතන තියෙන මේ වර්තමාන හිත ගැනීමක්. මේ වර්තමාන හිත ගන්න එක අතිශය සරලයි. හිතේ විවිධාකාර සංකීර්ණ දේවල් සංකීර්ණ සමීකරණ තියාගෙන ඉන්න බෑ. අපිට එන්නන පොළවට අහිමි වෙනවා. අපිට එන්නන වර්තමානයේ. අපිට එන්නන බොහෝ සරල අවස්ථක. බලන්න පුංචි දරුවෙක්. දැන් ඕගොල්ලන් මේ පුංචි දරුවෝ ඉන්නවා නම් බලන්න. ඒ දරුවා මතක් කරගන්න මුලින්ම ඇවිදින දවස. මුලින්ම ඇවිදින දවසේ අම්මගේ අත තල්ලේ නැත්නම් තාත්තගේ අත තල්ලේ නැහැ. හරිම සතුටින් ගියා පියවරක් ගාන යනවා. පියවරක් ගන්න හරිම සතුටින්. එයා ආනන්දජනක අත්දැකීමක් මුත් වෙනවා. මේ මොකද? පළවෙනි වතාවට තමගේ කය පිළින් කරගෙන අකුල් දෙකෙන් ඇවිදිනවා. බලන්න මේ හිතේ කොයිතරම් ප්‍රමෝදයක් තියෙනවද? මොකද මේ ස්පර්ශයක් ගන්න යා වර්තමාන ජීවිත දෙක. අපිට වැඩි හිටියන් වශයෙන් උදව් කරන්න පුළුවන්. අපිට තියෙන්නේ අර ඔළුවේ තියෙන බර පොඩ්ඩක් අයින් කරගන්න. එහෙනම් පුළුවන් තරම් අද දවස මේ ඉස්සරහට තියෙන දවස් කීපය පුළුවන් තරම් ගෙදර තියෙන දේවල් පොඩ්ඩක් අමතක කරන්න. ඊළඟට තමගේ රැකී ආරක්ෂාව තියෙන දේවල් පොඩ්ඩක් අමතක කරන්න. අතීතේ සම්බන්ධයෙන් ඉන්න සියලු දේවල් පොඩ්ඩක් අමතක කරන්න. මොකද අතීතයේ දැන් වෙලා ඉවරයි. දැන් මේ අතීතේ ගිහිලා හදන්න බැහැ. අතීතේ වෙන අවසානයි. මේ සම්බුද්ධාන්තර කියනවා අතීතං නානෝ ආගමෙය නප්පටි අංගයයි අනවක. යදතීතං බහිරං තම කප්පත් තංචනන්දක. මේ අතීතං නානෝ ආගමෙය අතීතේ සම්බන්ධයෙන් එන සිතුවිලි වලට ඇදලා යන එක. නප්පටි කංකේ අනාගත. අනාගතේ සම්බන්ධයෙන් එන විවිධාකාර බලාපොරොත්තු අපේක්ෂා අනුස්සේ යන්නත් වෙනවා. යදතීතං පහිනං තං. යම්සේ අතීතයේ තිබුණද ඒක දැන් ප්‍රහාණය වෙලා. ඒක දැන් අවසන් නැහැ. අපත්තං අනාගතං. තාම අනාගතේ ආවේ නැහැ. පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත්වි පස් මේ වර්තමාන වශයෙන් එන බෙද අරමුණ එතන එතන විපස්සනා කරන්නේ මොන බුදුහාමර හරිම පැහැදිලිව ඍජුව කියපු තැන ඔය පදේකට සූත්‍රය ඒ නිසා බුදුරජාණන් වහන්සේ විසින් බොහොම අනුකම්පා සහගත කරුණාවන්ත ශාස්ත්‍රවරයන් වශයෙන් කලිය යමක් තියෙනවා නම් තමන්ගේ ශ්‍රාවකයන්ට ඒ දේ හොඳට කරලා තියෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ අපි බුදු වෙනවා වෙනුවට අපිට තියෙන උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ අවසානදී උන්වහන්සේගේ මගේ ගුරුතුමා මම එන ශිෂ්‍යෙක් පමණයි. මම උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් උන්වහන්සේ අනුගමනය කරන කෙනෙක්. ඒක බොහොම පුංචි මනසක් ඇති කරගන්න. නිහතමානී මනසක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇති කරගන්න. උන්වහන්සේ ගිය ගමන් මාර්ගයේ මම මේ බලෙදී යනවා. මං ආපු මනුස්සයෙක් නෙමෙයි මැරෙන්නේ. නැත්නම් ආපු මට්ටමෙන් නෙමෙයි මැරෙන්නේ. මං ආපෙත්ති තුනේ අපසිස් ගොසරයක් නම් මගේ හිතේ. ඊට වඩා එක අපමල් රේණුවක් හරි කවුරුත් ඉස්සරහට අරගෙන මේ ජීවිතේ පොඩ්ඩක් හරි පෝෂණය කරගෙන මේ හිත පොඩ්ඩක් හරි හදාගෙනයි මම මැරෙන්න කලින් මැරෙන්නේ. ඒ අපිට විශ්වාස නැහැ අපිට අවිශ්වාසයක් ඇති කරගන්න පුළුවන් නම් මොකද මේ ජීවිතේ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ නිසා උත්සාහ දෙමු. ඒ දවස් කීපේ ඒ නිසා අපි මේ ප්‍රයෝජනේ ගන්න. සා ජීවිත සම්මත කරද්දී දැන් බලන්න පුළුවන් තරම් හරි සරල මනසක් ඇති කරගන්න. පුංචි මනසක් ඇති කරගන්න. ලදරුවෙක්ගේ වගේ හරි නැවුම් මනසක් ඇති කරගන්න. ඇති කරගෙන මේ පාදයක් ගානේ මේ ස්පර්ශය හිත තියෙනින් හැමදින බලන්න. අපි හිතමු හිත පිට යනවා කියලා. පිට යනවා නම් පාදයේ ස්පර්ශය අපේ වම් පාදයේ පොළවේ වදිනකොට වම කියලා මෙනෙහි කරන්න. දකුණු පාදයේ පොළවේ වදිනකොට දකුණ කියලා මෙනෙහි කරන්න. ආයෙත් වම් වදිනකොට වම කියලා මෙනෙහි කරන්න. වම දකුණ වම දකුණ කියලා මෙනෙහි කරන්න. ඒකම කරගෙන යනවා. මොන ආයිත පිට යනවා. ප්‍රශ්නයක් නැහැ ඉතින්. හිත පිට යනවා. මොකද මේක සරලයි. හරිම ප්‍රතිචෝය කරන්න අමාරුයි. මොකද හිත අරිදර යනවා. නලාගෙන යනවා. ඉතින් ආයි මතක් වෙනවා. මම පහකට 10 රස මතක් කරලා කියන මේ කල්පනා කරන්න නෙමෙයි ආවේ. අද නම් ආවේ මෙන්න මේ වර්තමානිත ගන්න. ඒකවල මතක් වෙනවා. ඉතින් ආයේ මතක් වුණ මොහොතේ නැවතත් ගන්න හිත. තමට ආයේ මුකුත් දෙස් දෙන්න යන්න එපා. වෛද කරගන්න යන්න එපා. වර්තමානිත ගන්න. මොකද මම මේ වෙලාවට ගත්තොත් තවුණු පාදයේ ස්පර්ශලා තියෙන්නේ. ඔන්න එතෙන් හිත ගන්න. ආයේ තවුණු පාදය. ආයේ තවුණු පාදය. ඔන්න ආයේ අනාගතයට දුරව. මතක් වෙනවා 10කට පස්සේ. ආයේ කරන වර්තමාන. ඒක දුරව. මෙහෙමමයි අපේ. අපි හැමෝම පටන් ගන්න ඕනේ. ඒ නිසා කවුරුත් අධෛර්ය වෙන්න ඕනේ නැහැ. අනේ මට තාම පියවර පහක්වත් සතියේ යන්න බැහැනේ. ඒක අධෛර්ය වෙන්න එපා. පටන් ගන්න අපි මෙතනදී. හැමෝම පටන් ගන්න ඕනේ. මම පටන් ගත්තේ උදේ. ඒ වගේම අපි හැමෝම කෙනෙක් ඔන්න ඉඳගෙන භවනාවක් කරනවා. අම්මා පාපතිය කරනවා නැත්නම් පින්බිමේ පිය භවනාවක් කරනවා. අය හොඳට බලන්න අපි නේද අපි පොඩ්ඩක් දැන් ඉස්සරහට කරමු. ඒ ගැන හිත වැඩිම වචනයක් කියන්න අවශ්‍ය නැහැ. එතනදිත් කරන්නේ මේ වර්තමාන වශයෙන් මොන කයේ තියෙනවා නිර්මයාසින් සිද්ධ වෙන දේවල්. මේක දැන් හිතලා ගන්න දෙයක් නෙමෙයි. මොන දැන් සක්මනේදී නම් හිතලා තමයි එරෙදින්නේ. දැන් පාදයක් පාසා යන්න නම් අපි චේතනාපූර්වක දෙයක් කරන්න ඕනේනේ. ඉස්සරහට යන්නනේ වම් පාදේ. ආයෙත් ලබු පාදේ තියෙනවා. ආයෙත් වම් පාදේ තියෙනවා. එහෙම මොකක්වත් නැහැ ඉඳගෙන බහුණා කරන්නේ. හිතලවත් නෙමෙයි හුස්ම ගන්න. කයටම හුස්ම ගන්න දෙනවා. බොහොම කය සැහැල්ලුවෙන් දෙනවා නිරායාසයෙන් ස්වාභාවිකව කයට හුස්ම ගන්න දෙනවා. මේ මුලදී ටිකක් අමාරුයි. මුලදී අපි ටිකක් අත දානවා. අපි උවමනාවෙන් හුස්ම ගන්න යනවා. ටිකක් කයෙන් හුස්ම ගන්නවා, වේගෙන් හුස්ම ගන්නවා, ගැඹුරට හුස්ම ගන්නවා. අපි අර පොඩක් බලන්න ගියාම පොඩක් එහෙ මෙහෙ වෙනවා. හැබැයි කාලයක් කරගෙන කරගෙන යනකොට තමන්ට ඒ පදම අහුවෙනවා. කොයි මට්ටමේද මම හිත පවත්වන්න ඕනේ? කොයි මට්ටමේද වීරිය පවත්වන්න ඕනේ කියන කාරණේ තමන්ට තේරෙනවා. එතකොට තමයි අන්න හොඳ සමබරතාවයක් හැදෙන්නේ. හොඳ වෙලෙට තමයි කය බොහොම හොඳට ඉඳවල තියෙනවා. බොහොම කය සැහැල්ලුවෙන් තියෙනවා. දැන් මේ කය සැහැල්ලුවෙන් තියෙන කය එයා විසින්න. කය විසින්න හුස්ම ගන්න. මේ ආයාසයෙන් හුස්ම ගන්න. ස්වාභාවිකව හුස්ම ගන්න. ස්වාභාවිකව හුස්ම ගන්නකොට එක ක්‍රමයක් තමයි හුස්ම ගන්නවත් එක මේ උදරයේ ප්‍රදේශයේ පොඩ්ඩක් ඉස්සරහට දාගෙන. උදරයේ පිම්බෙනවා. ඒ පිම්බෙනකොට ඒ පිම්බෙන බව අපිට තේරෙනවා. මේ අමාරු දෙයක් නෙමෙයි. උදරයේ පොඩ්ඩක් ගන්න අඟල් පහයක් කරන නිසා හයනවා. මේක තේරුම් ගන්න. එතකට හිත තියෙනවා. එතකට සතිය පිහිටවනවා. ඒත් ඒ ගැන අවධානයෙන් ඉන්නවා. ඊපස්සේ මොනවා ආයේ අපි උරුම බිල ගන්නවත් එක්ක ඒ පිම්බිච්ච උදරය ආපස්සට යනවා. ඔන්න හැකිලෙනවා. ඒ හැකිලීමට හොඳ හිත තියාගෙන ඉන්නවා. එතෙන්දී අවශ්‍ය නම් හිත පිට යනවා නම් මෙනෙහි කරන්න පුළුවන්. පින්බෙනවා හැකිනවා පින්බෙනවා හැකිනවා කියලා මෙහි කරන්න පුළුවන්. මේ කරන මාර්ගයක් නෙමෙයි. මේක අපිට කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා උත්සාහ දෙන්න ආනාපාන සතිය අමාරු කෙනෙක් ඒකටම සෑහෙන කාලයක් යොදලා අසාර්ථක වෙච්ච කෙනෙක් මේක උත්සාහ කරලා බලන්න ඕනේ. විශේෂයෙන් ගුරු මේ වගේ රටවල හොඳට මූලිකත්වයක් දෙනවා මහසි ක්‍රමයේ එහෙම. අනිත් ක්‍රම මේ මේ පිළිබිඹු හැකියි භාවනාවට මූලිකත්වයක් දීලා යන ස්වභාවයක් දැන් තියෙනවා. ඒ නිසා මේක හොඳට ඉස්සරහට විපස්සනාවටම එල්ල කරලා යන්න පුළුවන් භාවනාවක්. ඒ නිසා හොඳ විශ්වාසයක් ඉදිරියෙන් පිළිබිඹු හැකියි භාවනාව උනත් පටන් ගන්න පුළුවන්. ඒ නිසා විශේෂ භාවනාවක් වැඩ හොඳ කර්මස්ථානයක් ඇසුරු නොකරන කෙනෙක්ට පටන් ගන්න පුළුවන් මේ ක්‍රමයෙන්. හොඳට උදරයට අවධානය තියාගෙන ඉන්නවා. තියාගෙන ඉඳන්දී මේ ඇති වෙන චලනය නැවත නැවත මෙහි කරනවා. අපි ආනාපාන සතිය වැඩනවා නම් හුස්ම හිඳ තියාගෙන ඉන්නවා නම් අපි තුන් නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවගෙන ඉන්නවා. හිත රඳවගෙන ඉන්නකොට අපිට ටිකක් වෙලා යනකොට හෙමින් හුස්ම ගන්නවා කියලා තේරෙනවා. ඒක අපිටම යම් සිහුලන් සුලන් ස්වභාවයක් මේ නාසයේ ඇතුළත ඇදෙල්ලේගෙන යනවා. අපි හැබැයි කුලගත් එක්ක ඇතුළට යන්නේ නැහැ. අපි ඉන්නේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ තමයි හිත රඳවගෙන ඉන්නේ. ඊළඟට මොන අපි හුස්ම පිට කරනවා. ඒ පිට කරද්දී මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ තමයි අපි අපේ සතිය රඳවන්නේ. ඒක එකඟතාවය පවත්වාගෙන ඒකාග්‍රතාවය පවත්වාගෙන අවධානයෙන් ඉන්නේ. ප්‍රමුඛ පිට වෙනකොට පිට වෙන බව දන්නවා. හොඳට ඇස් දෙක පියාගෙන සමනය කරගෙන ඉඳද්දී ඔන්න මේ නාසිකාග්‍රේ හිත තියාගෙන ඉන්නකොට තමයි තේරෙන්නේ මේ අවස්ථාවේ හුස්ම ගන්න. මේ අවස්ථාවේ හුස්ම පිට කරනවා. අවශ්‍ය නම් ඉතින් මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. ආශ්වාසයක් ප්‍රශ්වාසයක් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කරන්න. එහෙම නැත්නම් ඉන් අවුට් කියලා මෙනෙහි කරන්න. කැමති දේ පාවිච්චි කරන්න. මේ වුණ උපක්‍රම පමණයි. මේ අපි කරන්නේ අන වර්තමාන වශයෙන් මේ ආනාපාන සතියේදී කය ඉන්නව නිරන්තරයෙන් වර්තමානයේ. කායික වශයෙන් නිරන්තරයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. මේ නිරන්තරයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියට හිත වර්තමානයට ගිනවම මේ වර්තමානයේ කය කරන වැඩේට අපේ හිතක් ගිනවම හිත එතකොට අනාගතයට යන එකත් අඩු වෙනවා අතීතයට යන එකත් අඩු වෙනවා ඒ වෙනුවට වර්තමානයේ හිත ඉන්න පටන් ගන්නවා. පින්වත්නි අපි වර්තමානයේ හිත ගන්නේ නැතුව සමතයක් කරන්න නම් බැයි පසමක් කරන්න නම් බැයි. අපි වර්තමානයේ හිත ගැනීම අත්‍යවශ්‍යයි. ඒකයි අර බුද්ධ දේශනාවේ එන්නේ තීතං නාන්වාගමෙය නප්පටි කංගේ අනාගතං යත තීතං පහිනන්තං අපත්තචනබ්බත. මේ අතීතය ගැන සිතුවිලි දෙන්නේ අතීතය ගැන හිත හිතා මේ පරමදේවල් ගැන මතක් කර යන්නේ බලා. අනාගතය ගැන අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු තියාගැනීමෙන් සිහිනමෝගෙන් යන්නත් එපා. අතීතය වෙලා අවසන්යි අනාගතය තාම පැමිණියේ නැහැ. පච්චුප්පන්නං ච යෝ ධම්මං අතතත්‍රි පස්ස. එනිසා මේ වර්තමාන වශයෙන් එන බැල කරමුද වර්තමාන වශයෙන් එතන එතන පැමිණෙන අරමුණ අදගන්නා අරමුණ එතන එතන පසනා කිරීමයි අවශ්‍යයි. ඒක ගැඹුරු විපස්සනාකට යද්දී ඔය මට්ටම තමයි කියන්නේ. දැන් අපි තේරුම් ගන්න තියෙන්නේ භවනාව හොඳට හිත එකඟ කරගෙන හිතේ තිබිච්ච විවිධාකාර සංඥාවන් හිතේ තිබිච්ච අවිච්ච ස්වභාවය හිත ගොඩ ගිහිලා තිබිච්ච ස්වභාවය ඒ ඔක්කොම ටික ටික සමනලා යනවා. හිත පුළුවන් තරම් සංසදෙන්න නිවෙන්න හිත සරල වෙන්න. හිත හොඳට සරල වුණොත් අන්නේ සරල මනසට එකඟ වෙච්ච මනසට අන්න බුදුරජාණන් වහන්සේ කියන ධර්ම හොඳට තීක්ෂණව දැකගැනීමේ හැකියාව. අපි මේක හිත වික්ෂිප්ත කරගෙන හිත විසිරවගෙන নানা ප්‍රකාර දේවල් ඔක්කොම මහා ගොඩක් ඔළුවේ හොබාගෙන කරන්න බැහැ. අපි ගාව විවිධාකාර ධර්මයේ සම්බන්ධයෙන් නම් මේ විවිධාකාර දේවල් ඔළුවේ පුරවගෙන ඉන්නවා නම් මේ තවත් කීපයක චුට්ටක් ඔළුව හිස් කරගන්න. පොඩ්ඩක් ඒ ඉගෙනගත්ත දේවල් පැත්තකින් තියන්න. ඒක කොහොම සරල මනසක් ඇති කරගන්න. කොහොම නිහතමානී වර්තමානයේ ඉන්න පුළුවන් කාලේ සරල සැහැල මනසක් ඇති කරගන්න. ඇති කරගෙන මේ වර්තමානයේ ඉන්න කය එක වර්තමානයේ ජීවත් වෙන කයත් එක්ක වර්තමානයේ කය කරන දේත් එක්ක යාළු වෙනවා. තමන් එහෙම කයත් එක්ක යාළු වෙනවා. වර්තමානයේ කය මොකද කරන්නේ ඒකත් එක්ක ඉන්න. ගච්ඡන්තෝව ගච්ඡන්තෝ මිහිති පජාන සයනෝව සයනෝ මිහිති පජාන නිසින්නෝව නිසින්නෝ මිහිති පජාන තිට්ඨෝ මාතිට්ඨෝ මිහිති පජාන. බුදුරජාණන් වහන්සේ කියනවා මේ කය ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. මේ කය සැතපෙනකොට සැතපෙනේ බව දැනගන්න. මේ කය ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. මේ කය හිටගෙන ඉන්නකොට හිටගෙන බව දැනගන්න. හිටගෙන ඉන්න බව දැනගන්න. පිළිගත ඔබේ තරමට සංවරයි. ඉතින් බලන්න අපි බුදු කෙනෙක් කිව්වේ නැත්නම් අපි විශ්වාස කරන්නේ මේකත් අහනවා කියලා. මේ කය ඇවිදිනකොට මේ ඇවිදින කයත් එක්ක හිත තැබීම ඉරියාපත භාවනාව වශයෙන් සතිපට්ඨාන සූත්‍රයේ මුලින්ම බුදුහාමුදුරේ දන්නන්නේ. සමගතව හරහා ඉදිරියට අපි තේරුම් ගත දෙක ප්‍රධාන කාරණාවක් ඒක. අපි උපක් වෙලාවට වෙන කියලා ගත්තාම හිත විවිධාකාර දේවල් වලින් දැනුමින් ප්‍රෝග ගත්තාම අපි හිතනවා මේ දැනුම හරහා බුදුහාමුදුරු කියපු දේ අවබෝධ වෙන්නේ කියලා. දැනුමක් අවශ්‍යයි. හැබැයි හොඳට ප්‍රඥාවෙන් මිනින දෙයක් ස්වභාවය. ප්‍රායෝගික ධර්ම ස්පර්ශ කරන ස්වභාවය ඇති කරගන්න නම් අනිවාර්යයෙන් මේ හිත පිරිසුදු වෙන්න ඕනේ. මේ හිත හොඳට සරල වෙන්න ඕනේ. මේ හිතේ තිබිච්ච කුණුකන්දක් ඈත් වෙන්න ඕනේ. කෙලස් ටික ඈත් වෙන්න ඕනේ. හිතේ නාගෙන තියෙච්ච පුරවාරණිත සංඥාවන් බැහැර වෙන්න ඕනේ. හිත හොඳට සරල පැහැදිලි හොඳට සුඛ නාමය හොඳට හිතෙමින් හසු කරන්න පුළුවන් කර්මන්නේ ස්වභාවයක් නෝ හිතපත් වෙනවා නම් අන්නේ බඳු ස්වභාවයක් තියෙන හිතක් තමයි මේ වර්තමාන වශයෙන් සිද්ධ වෙන දේ හොඳට දැනගන්නේ. හොඳට දැකගන්නේ. මම හොඳට ඒක විදහාම කියන්නේ සමාහිත වූ යථාභූතං අඥානාති පස. හොඳට සමාහිත වෙච්ච, එකඟ වෙච්ච, ඒකාග්‍ර වෙච්ච හිතකින් ඇත්ත ඇසින් දැනගෙන මෙහි කියවදිනවා. අපි මේ කරුණු හොඳින් තේරුම් අරගෙන මේ කරන්න යන භාවනාව සාර්ථක කරගන්න පුළුවන් සම්පේ. ඉතින් අපි තව භාගයක් කාර්යයක් දීලා තියෙනවා. ඉතින් මේ ලොකු කාලයක් අතර මේක තියෙනවා මේ අද නින්දේ වෙලෙට වන්දනේ තව පුළුවන් විදිහට ටිකක් පය බයක් දෙලින්. නැත්නම් පොඩි විවේකයක් නැරි පහක විවේකයක් ඕන නම් අරගෙන තමයි කප්පේ පොඩක් ඉඳගන්න පුළුවන්. අපි හිතගෙන පටන් ගන්න. හොඳයි. දැන් අපි මුලින්ම මොනාහරි සවන් දෙන්න දාගෙන ඉන්න නම් කොහෙන් කරගන්න? දැන් බලන්න කප්පේ නැහැ ඉඳගෙන ඉන්නේ. පොඩක් අපි ඇස් දෙකක් තියාගෙන බොහොම සරලව ඇස් දෙක තියාගෙන ඇස් දෙක තද කරගන්න එපා. බලන්න හිතගෙන ඉන්නකොට තමයි මොනවද දැනෙන්නේ. බලන්න හිතගෙන ඉන්නවා කියන්නේ හිතගෙන ඉන්නකොට මුළු කයේම බර තමයි යටිපත වලට දැනෙනවා. හොඳට යටිපත වලට අවධානය යොමු කරන්න. ඒ මුළු කයේම බර දැන් යටිපත වලට දැනෙනවා. ඒ වගේමයි පාද දැන් දිග හැරිලා තියෙන්නේ. අත් දෙකත් දිග හැරිලා තියෙන්නේ. වර්තමාන මොහොතේ මේ කයෙන් හිටගෙන ඉන්නවා. බලන්න පුළුවන් නම් අතීතයේ හිටගෙන මේ වර්තමානයට ගන්න. අනාගතයේ හිටගෙන වර්තමානයට ගන්න. මේ වර්තමාන මොහොත මේ වර්තමානයේ කය කරන්නේ තැන්පත් වෙලා ඇවිදින්නේ නැතුව ඉඳගෙන නැතුව හිටගෙන ඉන්නේ. පුළුවන් මේ සරලව කය හිටගෙන ඉන්නකොට ඒ හිතගෙන ඉන්න කයට හිත ගන්න. එලිපත දුරට යන පරිවීමක්, පෙරවීමක් දැනෙනවා. මේ පෙරවීමට හිත දාන්න පුළුවන්. තමදරට වාඩි වෙන හොඳ පහසු විදියක් බලන්න. බලන්න කය සමබරව තියෙනවා නම් ඒ තරම් හොඳයි. එක පැත්තකට හේත් දෙලා නිකන් එමින් නැතු එරමිනිය ගලා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. එක පැත්තකට බර වෙලා වේලෙකට වැඩි වෙලා ඉන්න අමාරුයි. ආසනයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. හොඳට ආසනය තැන්පත් වෙන්න. බලන්න කොහේ හරි මේ කය ඉර වෙලා තද වෙලා තියෙනවා නම් ඒ තැන් පොඩ්ඩ සරසගන්න. ඇඳුම් ගිහින් කොහේ හරි තැනක ඉර වෙලා නිකන් එතෙන්ට වෙලින් අවධානය යනවා නම් අන්න ඒ තැන පොඩ්ඩ සරසගන්න. හැමතැනම සමබරව අවධානය යොමු වෙනවා නම් අන්න ඒ තරමට හොඳයි. අපිට පුළුවන් දීර්ඝ හුස්ම කීපයක් ගන්න. දීර්ඝ හුස්ම තුනක් විතර අරගන්න. හොඳට හුස්ම අරගන්නවා. දීර්ඝ හුස්ම අරගෙන ඉඳලා ගන්නවා. කය පුරා හොඳට වෙනහක් ගොමින් යන දීර්ඝ හුස්ම අරගන්නවා. ඒ හුස්ම පිට කරනවා. බොහෝම සතියේ අවධානය හුස්ම අරගන්නවා. හුස්ම පිට කරනවා. දන්න අපි ඉඳගෙන ඉන්නේ අපි කලින් මොහොතකට ඉඳගෙන හිටියා දැන් ඊට වඩා වෙනස් ඊට වෙනස් ආකාරයකින් දැන් ඉඳගෙන ඉන්නවා අපි දැන් කකුල් නැමිලා තියෙනවා අත් දෙක කකුල් දෙක උඩ තැම්පත් වෙලා තියෙනවා දැන් කයේ උඩ කොටසේ බර පංගේ දක්න ප්‍රදේශයට දැනෙනවා දැන් කලින් වඩා වෙනස් ඉස්සර දැනුනේ එපතනකට දැන් දැන් වෙනස් තැනකට අපිට මොන මේ දැනන දෙයට හිත යන්න පුළුවන්. අන කකුල් නැමිලා තියෙනවා. අත් දෙක එක්කෝ එක අතක් මත අනිත්පත් තියෙනවා. ඒක අපිට රස්නේ අනිත්පත්ට දැනෙනවා. කකුල් දෙක සමානවට එකිනෙක ගැටෙනවා. හිතන ගැම්සි ස්පර්ශය රස්නේ ගැතියක් දැනෙනවා. වර්තමානයේ අපි ඉඳගෙන ඉන්නවා. තමන්ගේ හිස ප්‍රදේශයේ කොහේ හරි නිකන් ආතති සතු ස්වභාවයක්, පද වෙච්ච ස්වභාවයක් තියෙනවා නම් ඒක සංසිඳ ගන්න. S2 ඕන් රඩා තද කරගෙන හිල කරගෙන ඉන්නවා නම් ඒක මෙහෙ කර ගන්න. කොහොම සැහැල්ලු වෙලින් ඇස් දෙක වහ ගන්න. ඊළඟට තමන්ගේ හකු ජෝස් වෙහිලා තද වෙලා ඉරලා තියෙනවා නම් ඒ ටික හොඳට සමනය කර ගන්න. අරත් ඉල කරගෙන දිව තල්ලට තියන තද කරගෙන ඉන්න එක ඒවත් නැති කරගෙන කොහොම සාහනේ සැහැල්ලුවේ ඉන්න. බලන්න පුරේ හිස් ප්‍රදේශයේ අද වෙලා ඉතර වෙලා තියෙනවා නම් ඒකත් විනාශ කරගන්න. අත් දෙක කකුල් දෙක ටික තද කරගෙන නම් ඉන්නේ ඒකත් විනාශ කරගන්න. සහැල්ලු වෙන අත් දෙක තියන්නේ. කය දෙදිව හිර කරලා කෙලින් නම් දෙන්නේ එහෙමත් අවශ්‍ය නැහැ. බොහොම සරල කරකෙන දෙයක්. දැන් බලන්න මුළු කයම බොහොම සංසිඳනවා. කයම බොහොම සැහැල්ලු නම් මුදකට හිතෙත් තියෙන සෑහීමක්. දැන් අපිට ඕන නම් පුළුවන් අර පිම්බින හැකිලීමට හිත යොදන්න. බලන්න හුස්ම ගන්නකොට උදරය මතක් ඉස්සරහට ගන්නෙ. ඒක තමන්ට තේරෙනවද? ඒ වගේම හුස්ම පිට ගන්නකොට ආපස්සට හැකිලෙනවා. මේ හැකිලීම තමන්ට තේරෙනවද? ගුණවන්නම් හරියට පිහියක් මත තියෙනවා වගේ ඒ පිහිය මුවහන් ගලේ අතුලන අතුලන බාරයක් පාසා මුවහන් හෙගෙන. ඒ වගේමයි අපේ මේ සතිය කියන ගුණය මේ පිම්බීම හැකිලිම කියන ගලේ අතුලන අතුලන මුවහන් වෙනවා. පිම්බීමක් ගානේ සතිමත් වෙන. හැකිලිමක් ගානේ සතිමත් වෙන. අපිට මේ කාලකාරී කාලයක් තියෙනවා විහාර මාස දෙක සඳහා නැවත 10 වෙනි 10 පාට සම්මන් භාවනා සඳහා තියෙනවා පුළුවන් තරම් මේ අනිකුත් 10 කටයුතු වලදී පුළුවන් තරම් වර්තමානයේ හිටවන් තම සත්‍යන විහාර මාස ගන්න උනන ඕන වඩා කතා බහ කර කර මේ හිමතුල පුළුවන් තරම් අද දවස සාන්තර බලන්න මේ සමිලද තමයි තමන් එක ඉන්න පුළුවන් ඇතුළත බලමින් අය තියෙන ඉරියව්වේ පවත්වමින් අය කරන දේත් එක හිත පවත්වමින් හිත අතීතයේ ඔස්සේ ගියොත් ආය වර්තමානයට ගනිමින් අනාගතයේ ඔස්සේ ගියොත් දවට වර්තමානයට ගනිමින් පුළුවන් තරම් නිශ්ශබ්දව කාලය ගත කරන්න සාර්ථක වෙනවා අපි ඒ කාලක විවේක සඳහා වැඩසටහනක්